නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය අපි දන්නවා විශේෂයෙන්ම භාවනානුයෝගී පිරිස අතර බොහෝම ප්‍රචලිත, බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ මේ දැනුම එකතු කරගන්නා විවිධ ක්‍රම දේශනා කරන අතරේ විශේෂයෙන්ම තමන්ගේ අත්දැකීම මුල් කරගෙන යම් නිවැරදි අවබෝධයක් ඇති කිරීම සම්බන්ධයෙන්, ඇති කර ගැනීම සම්බන්ධයෙන් නැවත නැවත අවධාරණය කරපු මාතෘකාවක් වශයෙන් සතිපට්ඨානය හඳුනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිට පොත්පත් බලලා දැනුම එකතු කරගන්න පුළුවන්, කාගෙන් හරි අහලා දැනුම එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පරම්පරාවෙන් ආපු නිසා යම් කිසි දැනුමක් නිවැරදි කියලා හිතා ගන්න පුළුවන්. එමත් නැත්නම් ශ්‍රද්ධාවෙන් අදහන නිසා යම් කිසි දෙයක් නිවැරදි කියලා හිතා ගන්න පුළුවන්. එමත් නැත්නම් අපිට කැමති, මම ඒකට කැමති, ඒ නිසා ඒක නිවැරදි කියලා එහෙම අදහන්න පුළුවන්. ඉතින් ඔය වගේ අපිට එමත් නැත්නම් අපේ හිතේ හිතින් නැවත නැවත හිතලා කල්පනා කරලා විතර්ක කරලා යම් කිසි දෙයක් නිවැරදි කියලා හිතා ගන්න පුළුවන්. මේ විදිහට නානා ප්‍රකාර අන්දමින් අපිට දැනුම එකතු කරගන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ විවිධාකාර දැනුම් ඒකරාශී කරන පද්ධතීන් අතර තමන්ගේ අත්දැකීමට, එහෙමත් නැත්නම් ඍජු අත්දැකීමට මූනිකත්වය දීලා ඒ දිනු කරගන්නා අවබෝධය තමයි, එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි මේ සතිපට්ඨානයේදී ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට මේ සතිපට්ඨානයේ එතකොට ප්‍රධාන කොටස් හතරක් අපිට හඳුනගන්න පුළුවන්. කායනුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය. එතකොට මේ සතිපට්ඨාන හතරේ දැන් අපි කාලය ගත කරන්නේ ධම්මානුපස්සනා සතිපට්ඨානෙ. අපි මූලික වශයෙන් කායානුපස්සනාව ගැන සෑහෙන විස්තරයක් කළා. එතෙන්දී අපි මතක් කරගත්තා කය මූලික කරගෙන කය පිළිබඳව සෑහෙන නිරීක්ෂණයක් කරමින් කයේ සිද්ධ වෙන්නේ කුමක්ද කියලා හඳුනා ගනිමින් ඒවා නැවත නැවත විමසා බලමින් කෙරෙන භාවනාවක් වශයෙන් අපි කායානුපස්සනාව හඳුනගත්තා. ඊළඟට වේදනා මුල් කරගෙන සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා පිළිබඳව අවබෝධයක් ඇති කරගනිමින් එතන එතන ඒවා අත්දකිමින් ඒවායේ හැසිරීම නිරීක්ෂණය කරමින් කරන භාවනාවක් වශයෙන් අපි වේදනානුපස්සනාව හඳුනගත්තා. ඊළඟට හිතේ පහළ වෙන විවිධාකාර සිතුවිලි. අපි හිතමු රාගසිතක්, ද්වේෂසිතක්, රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, පැටලිලි සහගත සිතක්, ඊළඟට වික්ෂිප්ත වෙච්ච සිතක්, හොඳට ඒකාග්‍ර වෙච්ච සිතක්, සමාහිත වෙච්ච හිතක්, මේ ආදී වශයෙන් ඒ අවස්ථානුකූලව විවිධාකාර සිත් පහළ වෙනවා, චිත්ත භාවයන් පහළ වෙනවා. ඒ අවස්ථානුකූලව එබඳු චිත්ත මට්ටම් පහළ වෙද්දි ඒවා ඒ ආකාරයෙන්ම දැනගනිමින් ඒවට අහු වෙන්නේ නැතුව, ඒවයේ වහලෙක් වෙන්නේ නැතුව, ඒවට දිගින් දිගට අනුග්‍රහ කරලා ඒවැ පැටලෙන්නේ යන්නේ නැතුව ඒවැන් බැහැර වෙලා මේ චිත්ත ස්වභාවයන් ඒ ආකාරයෙන්ම යථා ස්වභාවයක් වශයෙන්ම හඳුනා ගනිමින් කරන භාවනාවක් වශයෙන් අපේ චිත්තානුපස්සනාව හඳුනාගත්තා. ඊට පස්සේ අපි පිවිසුනා ධම්මානුපස්සනාවට. ධම්මානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ මේ කය පිළිබඳව, වේදනා පිළිබඳව, සංඥා පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥාන පිළිබඳව, ඉතින් මේ විවිධාකාර පැති රාශියක් පිළිබඳව බොහොම අපූර්ව විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒකෙදි එතකොට අපිට තේරෙනවා මේක මේ මනස සම්බන්ධයෙන්ම පමණක් නෙමෙයි, කය සම්බන්ධනොත් මෙතෙන්දී විස්තරමතු කළ දෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් අපි සලකන දේවල් පමණක් නෙමෙයි, බාහිරයේ තියෙන දේවල් සම්බන්ධනොත් යම් කිසි භාවනාවක නියැලීම ගැන උගන්වනවා. ඒ නිසා ධම්මානුපස්සනාව සෑහෙන පුළුල් ක්ෂේත්‍රයක පැතිරලා තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම් පහ මෙතන අන්තර්ගත කරලා තියෙනවා. මුලින්ම නීවරණ සම්බන්ධයෙන් විස්තර කරලා දෙනවා, ඒ අනුව භාවනා කරන ආකාරය විස්තර කරලා දෙනවා. ඊළඟට ස්කන්ධයන් ගැන විස්තර කරලා ඒ අනුව භවනා කරන ආකාරය කියලා දෙනවා. ඊට පස්සේ ආයතන හස්කන්නාසාදී ඒ ආයතන සම්බන්ධයෙන්ුත් ඒවට අනුරූප බාහිර ආයතන සම්බන්ධයෙන්ුත් ඒවා අනුසාරයෙන් අපේ හිතේ පහළ වෙන කැලේ සම්බන්ධිනුත් භවනා කරන හැටි ඊළඟ කොටසේදී කියලා දෙනවා. ඊට පස්සේ මේ බඳු නිවැරදි භවනාවක් වඩනකොට අපේ හිතේ දියුණු වෙන බොජ්ජංග ධර්මයන් පිළිබඳව විග්‍රහ කරමින් ඒවා හඳුනා ගනිමින් ඒවායේ අඩු වැඩි වීම තේරුම් ගනිමින් යම් කිසි විග්‍රහයක් ඊළඟ කොටසේදී බොජ්ජංග කොටසේදී සඳහන් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අතිශය ප්‍රබල දේශනාවක් වන චතුරාර්ය සත්‍ය දේශනාව ඊළඟ කොටසේදී අන්තර්ගත වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ධම්මානුපස්සනාව මේ කොටස් බොහොම ක්‍රමානුකූලව පෙළගස්සලා තියෙනවා. සාමාන්‍යයෙන් සරල මට්ටමකින් පටන් ගන්න පුළුවන්, කාටත් තේරෙන මට්ටමකින් පටන් ගන්න පුළුවන් තත්වයක් මූලික කරගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව ගැඹුරට ගැඹුරට අපිව එකගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම හේතුඵල ධම ඉස්මතු වෙන ආකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මතාවයන් මතු වෙන ආකාරයෙන් මේ ඉගැන්වීම් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් කායනුපස්සනාව වඩන යෝගාවචරයෙක්, වේදනානුපස්සනාව වඩන යෝගාවචරයෙක්, චිත්තානුපස්සනාව වඩන යෝගාවචරයෙක් ඒ තමන් ඒ භාවනාවේ යෙදුණ ප්‍රමාණයට අනුව කතරම් කැපවීමකින් ඒ කටයුත්ත කළාද, කතරම් නිවැරදිව ඒ කටයුත්තේ නියැලුණාද කියන කාරණාව මත ඇත්තටම විශේෂයෙන්ම තමන්ට සෑහෙන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ කියනවා යම් යම් සූත්‍රවල සඳහන් වෙනවා එක අනුපස්සනාවක් වුණත් ප්‍රමාණවත් කියලා සෝවාන් මට්ටමට පවාපත් වෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ කාය අනුපස්සනාව කියුවහම මේ කුඩා පන්තියේ නැත්තම් පොඩි පන්තියේ වැඩක් නෙමෙයි. ඒකත් සෑහෙන ප්‍රබල කර්මස්ථානයක්. වේදනානුපස්සනාව කියුවහමත් එහෙමයි. චිත්තානුපස්සනාව කියුවහමත් එහෙමයි. ඒතොර හැම අනුපස්සනාවක්ම අතිශය ප්‍රබල කර්මස්ථානයක්. දැන් ඒ එක අනුපස්සනාවකදී හෝ තමන්ට මේ බලාපොරොත්තු වෙන ඉලක්කය සපුර ගන්න බැරි වුණා නම් ධම්මානුපස්සනා කොටසදී තවදුරටත් හොඳට විග්‍රහ කරමින් ක්‍රමානුකූලව තව තව ගැඹුරට එකගෙන යමින් ඒ අවශ්‍ය කරන අවබෝධය හිතේ අපි හිතමු විමුක්තිය සාක්ෂාත් වන පරිදි මේ ධම්මානුපස්සනාව විශේෂයෙන්ම පෙළගස්සලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි නීවරණ කොටසදී එතකොට සාකච්ඡා කළා මේ හිතේ නීවරණ පහක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නීවරණේ එතකොට හඳුනා ගන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ නීවරණ හඳුනා ගනිමින් භාවනා කරනකොට අන්න එයාගේ හිතේ යම්කිසි සංසිඳීමක් සංසිඳියාවක් ඇති වෙනවා. ඉතින් එතකොට එබඳු සංසිඳීමක් සංසිඳියාවක් ඇති කර ගන්න යම්සි කෙනෙක් උත්සාහවන්ත වෙමින් කටයුතු කරමින් යනවා. එතකොට එයාගේ හිත තව තව කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. එයාට නීවරණම පාවිච්චි කරන්න පුළුවන් එයා තුළ නිවැරදි අවබෝධයක් ඇති කරගන්න. දැන් අපි මුලදී නම් හිතාගෙන හිටියේ මේ නීවරණ කියන්නේ බොහොම කරදරකාරී පිරිසක්, අනිවාර්යයෙන්ම මේගොල්ලෝ අපේ හිතින් බැහැර කළ යුතුමයි කියලා. ඉතින් අපි ඒව ගැන ටිකක් බිය සැක මුසුව තමයි ඒ දිහා බලන්නේ. නමුත් ක්‍රමානුකූලව ධම්මානුපස්සනාවේ යෙදෙන යෝගාවචරයාට දැන් මේ නීවරණ හොඳට උපයෝගී කරගන්න පුළුවන් තමන් තුළ සතිය දියුණු කරන්න. ඒ වගේමයි තමන් තුළ ප්‍රඥාව දියුණු කරගන්න. ඉතින් එතකොට මේ බඳු සතියක් ප්‍රඥාවක් දියුණු කරමින් මේ නීවරණ පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කර ගනිමින් කටයුතු කරන්න අපි මේ නීවරණයන් පෝෂණය කරන ගතිය, ඒවට ආවඩන ගතිය, ඒවට අනුග්‍රහ කරන ගතිය අයින් වෙලා ඒවා බොහොම යහුසුලුව හඳුනා ගන්න හැකියාවක් අපි තුළ ඉස්මතු වෙලා එනවා. ඉතින් එතකොට අන්න නීවරණ ටික ටික දුර්වල වෙන්න පටන් ගන්නවා. මේගොල්ලෝ ආවට මොකද අපි බය වෙන්නෙත් නැහැ. මේගොල්ලන් අපි කියලා නැත්නම් ඒවා මම මගේ වශයෙන් සලකන්නෙත් නැහැ. යථා ස්වභාවයක් වශයෙන්, ධර්මතාවක් වශයෙන් මේ නීවරණ හඳුනා ගනිමින් කටයුතු කරනවා. එතකොට අන්න නීවරණ වලින් තොර සිතක් පවත්වන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. නීවරණ වලින් තොර සිතක් එයාට හඳුනා ගන්න පුළුවන්. ඒකේ තියෙන එසාධනීය ලක්ෂණ යෝගාවචරයට හඳුනා ගන්න පුළුවන්. ඒකට එතකොට වටිනකමක් දීලා ඒක උදාසීනයි කියලා හිතන්නේ නැතුව ඒකේ තියෙන ඒ වටිනාකම තේරුම් අරගෙන ඒ නීවරණ වලින් තොර වූ, පැහැදිලි වූ, සරල වූ, ඒ වගේම පිරිසුදු වූ ඒ සිත ආරක්ෂා කරගනිමින් එයාට කටයුතු කරන්න පුළුවන්. ඊළඟට අපි පැමිණියා දෙවැනි කොටසට. ඒ තමයි ස්කන්ධ සම්බන්ධයෙන් කරන විග්‍රහය. එතනදී බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ගැන කියලා දෙනවා. ස්කන්ධ පහක් තියෙනවා. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා. ඉතින් එතකොට අපිට මේ වචන ටිකක් හුරුයි. හැබැයි ටිකක් අර පාලි වචන ඇහෙනකොට ටිකක් බය හිතෙන ගතියක් තියෙනවා. නමුත් මෙතන මේ විස්තර කරන ස්කන්ධ ආයි මේ අමුතුවෙන් එළියේ තියෙන දේවල් නෙමෙයි. මේවා මේ අපි අත්දකින දේවල්. අපේ මුළු කයම මුළු හිතම මේ බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරද්දී අපිට ලැබෙන මේ අත්දැකීම් සමුදාය තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පහකට බෙදලා විග්‍රහ කරන්නේ. ඉතින් එතකොට අපි මේවා දන්නේ නැත්නම් මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත්නම් අපිට වෙන්නේ අපි හිතින් හදාගත්ත ලෝකයක හිතින් හදාගත්ත වර්ණ ගැන්වුන අත්දැකීමක තමයි සත්‍යයි කියලා අරගෙන ජීවත් වෙන්නේ. නමුත් අපි නිවැරදිව මේ ස්කන්ධයන් ගැන සෑහෙන වැටහීමක් සහිතව කටයුතු කරනකොට ඒ අපි ලබන අත්දැකීම මේ ස්කන්ධයන්ට යොදලා විග්‍රහ කරගන්න ඔන්න අපි උත්සාහන්ත වෙනවා. යම් යම් අත්දැකීම් ලබනවා මේ අත්දැකීම ගැන අපි ඔහේ කටයුතු කරනවා වෙනුවට නැත්නම් ඔහේ අන්ධ භක්තියෙන් කටයුතු කරනවා වෙනුවට එහෙමත් නැත්නම් කිසිම වැටහීමක් නැතිව ඒකට අහුවෙලා ඒකෙන් සක්කාය දිට්ඨියක් හදාගෙන ඒකෙන් මමත්වයක් පුජ්‍යල භාවයක් හදාගෙන ඒ වගේම ඒකෙන් රුචි අර්චකම් ඇති කරගෙන නිවර්ණ වලට යට වෙලා කටයුතු කරනවා වෙනුවට මේ ලබන අත්දැකීම මොන විදිහටද මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ කියලා අන්න ටිකක් විග්‍රහ කරලා බලන ගතියක් බෙදලා බලන ගතියක් මේ ස්කන්ධ පිළිබඳව වැටහීමක් තියෙන යෝගාවචරයෙකුට කරන්න පුළුවන්. ඒ නිසා අපි ගිය සතියේදී මේ ස්කන්ධයන් පිළිබඳව සෑහෙන අවබෝධයක් ඇති කර ගැනීම සඳහා කජ්ජනීය සූත්‍රය ආදී සූත්‍ර භාවිතා කරමින් ඒ මූලික අවබෝධය ඇති කරගන්න උත්සාහන්ත වුණා. ඒ නිසා මම මේ පින්වුතුන්ට ආරාධනා කරනවා කවුරු හරි අද මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා නම් ඒ කලින් දේශනාවට අහුම්කන් දෙන්න. එතන අපි මූලික හැඳින්වීමක් කරනවා මේ ස්කන්ධයන් කියන්නේ මොනවද? ඒවා මොන වගේද බුදුහාඳුරු උපමාව දෙමින් විග්‍රහ කරලා තියෙන්නේ කියලා අපි විස්තරයක් ගිය සතියේදී කළා. ඒතර අද තවදුරටත් මේ ස්කන්ධයන් පිළිබඳව අවබෝධය දිනු කරගන්න තමයි අපි උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතකොට මේ ස්කන්ධ කොටසේදී එහෙම නැත්නම් කන්ද පබ්බේදී බුදුරජාන් වහන්සේ පටන් ගන්නේ පුණච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බා තමයි. පුණච පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධම්ම පංචසු පාදාන කන්දේසු. දැන් මේ උපාදාන ස්කන්ධ සම්බන්ධයෙන් එයා යම්සේ අවබෝධයක් ඇති කරගනිමින් වාසය කරනවා. ඒවා ඒ ඒ නිවරදි අන්දමකින් දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ නිවරදි ආකාරයෙන් දැනගනිද්දී එයා තුළ යම්කිසි ඔන්න වැටහීමක් අවබෝධයක් ඇති වෙනවා. ඒ වැටහීම ඒ අවබෝධය ඇති වෙන ආකාරයෙන් එහෙමනම් අපි භාවනා කරන්න ඕන. එතකොට මෙතන කොටස් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එතකොට ස්කන්ධ පහක් තියෙනවා කියන අපිට දැන් උදාහරණ කියනවා. ඒ වගේමයි ඒ ස්කන්ධයන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමත් ඒ වගේම ඒ ස්කන්ධයන් හැසිරෙන ආකාරය තේරුම් ගැනීමත් මෙතෙන්දී අපි අවබෝධයක් වශයෙන් ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ මොනවද කියලා අපිට අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ ඒ රූප උපාදානස්කන්ධයට අපි අවධානය යොමු කරනකොට ඒකට මූලිකත්වය දීලා කටයුතු කරනකොට එයා හැසිරෙන්නේ කොහොමද කියලා එහෙනම් අපි බොහොම විමර්ශනයක යෙදෙන්න ඕනේ, නිරීක්ෂණයක යෙදෙන්න ඕනේ. ඒ වගේමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දැන් අපි දන්නවා. ඒකට අපි අවධානය යොමු කළා තියෙනවා. එතකොට එයා හැසිරෙන ආකාරය ගැන මට ඔන්න දැන් ටික ටික අවබෝධයක් ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සංඥා උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට ඒ පිළිබඳව අපි හොඳ සෙවිල්ලෙන් ඉන්නකොට, අවධානෙන් ඉන්නකොට, හොඳට එයා ගැන විමසලා බලනකොට එයාගේ තියෙන ලක්ෂණ ඔන්න අපිට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට සංස්කාර උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දන්නවා. සංස්කාර උපාදානස්කන්ධයට අපි අවධානෙන් ඉන්නකොට, ඒ ගැන අවධානෙන් ඉන්නකොට එයා හැසිරෙන ආකාරය මොන වගේද කියලා අන්න අපිට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට විඥාන උපාදානස්කන්ධය ගැනත් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ විඥාන උපාදානස්කන්ධය ගැන එයා ඉස්සරහට ආපු වෙලාවේදී එයා ගැන හොඳ අවධානෙන් ඉන්නකොට මොන ඒ පිළිබඳවත් සෑහෙන අවබෝධයක්, එයා හැසිරෙන ආකාරය පිළිබඳව සෑහෙන අවබෝධයක් ඔන්න අපිට ලැබෙන්න පටන් ගන්නවා. එතන අපිට තේරෙනවා මේක මේ පොතෙන් පතෙන් බලලම කරන්න පුළුවන් එකක් නෙමෙයි. පොතෙන් පතෙන් අපි මුලින්ම තේරුම් ගන්නවා, නැත්තම් බණක් අහලා අපි මුලින්ම තේරුම් ගන්නවා මේවැන් නිරූපණය වෙන්නේ මොන වගේ ස්වභාවයන්ද කියලා. ඊට පස්සේ අපි අපේම අත්දැකීමක් වශයෙන්, අපේම අවබෝධයක් වශයෙන් එහෙමනම් බලන්න ඕනේ කොහොමද මේවා හටගන්නේ, මේවා කොයි විදිහටද කටයුතු කරන්නේ, මේවා හැසිරෙන්නේ මොන වගේද කියලා. එහෙමනම් අපි අපේම අත්දැකීමක් අනුසාරයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. මෙන්න මේක ඉතාම වැදගත්. මොකද මුළු සතිපට්ඨානයම අන්නේ ඍජු අත්දැකීම මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒක අර බුදුහාඳුරෝ කිව්ව ඵලයට පිළිගැනීමක් හෝ නැත්තම් බණකට අපි ධර්මදේශනාවට අහපු නිසා පිළිගැනීමක් හෝ පොතක පතක තිබුණ නිසා පිළිගැනීමක් හෝ අපි හිතින් හිතලා තර්ක කළා පිළිගැනීමක් හෝ නෙමෙයි මේ මොහොතේ මට පෙනෙන්න ඕනේ මේගොල්ලෝ හැසිරෙන ආකාරය. ඒ නැවත නැවත මේගොල්ලෝ හැසිරෙන ආකාරය මම ප්‍රත්‍යක්ෂ කිරීම හරහා, නිරීක්ෂණය කිරීම හරහා අන්න මා තුල ගැඹුරු අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ කියන්නේ මට මේක පේන්න ඕනේ, මට මේක දැනෙන්න ඕනේ මේ මොහොතේදී. ඉතින් ඒ සඳහා තමයි ඇත්තටම අපිට සතියක් අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සරහා ඉස්සෙල්ලම කායනුපස්සනා මට්ටමේදී හැම විශේෂයෙන්ම මතක් කරගත්ත මේ සතිය කියන එක දියුණු කර ගැනීම සම්බන්ධයෙන්. ඒතර සතිමත් භාවය එහෙමනම් අපිට දියුණු කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ හිතේ සෑහෙන ඒකාග්‍රතාවයක් පවත්වා ගැනීම අවශ්‍යයි. ඒ වගේම කැලස්තාවන වීරකින් යුක්තව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ අපි ඉස්සරහින් තියාගත්ත අරමුණ පිළිබඳව හොඳ විශ්ලේෂණයක්, විමසා බැලීමක්, සම්පජඤ්ඤයක් පවත්වන්න අවශ්‍යයි. එහෙමනම් අන්න අපිට මේ ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ස්කන්ධ පහ අපි වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේම මේ හඳුනාගත් ස්කන්ධයන් හැසිරෙන ආකාරය, ඒවැ තියෙන අනිත්‍ය ස්වභාවය, ඒවැ තියෙන චලනය වෙන ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, ක්ෂණ භංගුර භාවය අන්න ටික ටික වටහා ගන්න උත්සාහන්ත වෙනවා. එහෙමනම් අපිට මේ සතිපට්ඨානයේ, එහෙම නැත්නම් මේ ධම්මානුපස්සනා වෙන කන්ධ කොටසේ, ස්කන්ධ කොටසේ ප්‍රධාන පියවර දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ඒ ස්කන්ධය වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම. ඊට පස්සේ ඒවා තවදුරටත් නිරීක්ෂණය හරහා ඒවැ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳින් වටහා ගැනීම, තේරුම් ගැනීම. එතකොට මෙබඳු දෙයක් යම්සි යෝගාවචරයේ කරමින් යනවා නම් එතකොට යාගේ හිතේ ලොකු අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි සරල උදාහරණ කීපයක් මෙතෙන්ට කිට්ටු කරගමු. දැන් මේ පින්වුතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන ක්‍රියාව අපි ගත්තොත් දැන් මේක මේ පින්වුතුන්ගේ අත්දැකීමක්. මේ මොහොතේ ලබන අත්දැකීමක්. අපි කොහොමද මේක ස්කන්ධ පහට බෙදාගන්නේ? දැන් මොන මුලින්ම හිතේ චේතනාවක් පහළ වුණා මම අද බණ අහන්න ඕනේ කියලා. මම මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා, සම්බන්ධලා මම බණ අහනවා කියලා ඔන්න හිතේ පහළ වුණා චේතනාව. ඔන්න ඕක සංස්කාර ස්කන්ධේ. ඊට පස්සේ දැන් මම මේ කියන වචන ඇහෙනවා. ඒ වචන අහන්න මේ පින්වතුන් කන් යොමාගෙන ඉන්නවා. එතකොට මේ කනයි වචනයි කියන මෙන්න මේ භෞතික කොටස් මේක රූප උපාදානස්කන්ධේ. ඊට පස්සේ දැන් මේ කියන වචන හඳුන ගන්නවා. ඒවැය තියෙන අර්ථ තේරුම් ගන්නවා. එතකොට මේ වචන අහගනිද්දී, මේවා ඇහෙද්දී මේ කියන්නේ අහවල් වචනයයි, මේකෙන් නිරූපණය වෙන්නේ අහවල් අදහසයි කියලා අන්නේ හඳුනා ගැනීම සංඥාස්කන්ධේ. ඊට පස්සේ දැන් මේ බණ අහද්දි අපි හිතමුන්න අපේ හිතේ එක්ක සතුටක් දැනෙනවා, එහෙම නැත්නම් ටිකක් උපේක්ෂා සහගත ගතියක් දැනෙනවා, එහෙම නැත්නම් මේක තේරෙන්නේ නැහැ කියලා හිතේ කනස්සල්ලක් ඇති වෙනවා, හිතේ දුම්නසක් පහළ වෙනවා. මෙන්න මේ කතා කරන්නේ වේදනා උපාදානස්කන්ධය. අපිට මේ කටයුත්ත හරහා යම්කිසි වේදනාවක් දැනෙනවා. මේක හොඳට තේරෙනවා නම්, හොඳට තමන්ගේ අත්දැකීමක් වශයෙන් මේ කියන බණත් එක ගලප ගන්න පුළුවන් නම් අන්න හිතේ සතුටක් පහළ වෙනවා. එතකොටත් අනේ සැප වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් මට මේක තේරෙන්නේ නැහැ, මහා සංකීර්ණයි, මොනවා කියනවද දන්නේ නැහැ, තේරුමක් නැහැ කියලා ඔන්න හිතේ යම්කිසි කනස්සල්ලක්, එපා වීමක්, දුකක්, දුම්නසක් පහළ වෙනවා. අන්න ඒකත් වේදනාස්කන්ධය. එහෙම නැත්නම් ඔහේ අහගෙන ඉන්නවා මොකද්ද මේ කියන්නේ කියලා යම්කිසි උපේක්ෂා සහගත බවකින් අහගෙන ඉන්නවා. එතන තියෙනවා අනු උපේක්ෂා වේදනාව, ඒ කියන්නේ වේදනාස්කන්ධය. ඊට පස්සේ මේ වචන ඇහෙනකොට කනේ පතිත වෙනකොට එතන පහළ වෙන ඒ දැනුවත් වීම, එතන කනේ පහළ වෙන ඒ විඥාණය සෝත විඥාන වශයෙන් අපිට විඥානස්කන්ධය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පේනවා මේ බණාහන ක්‍රියාව, මෙන්න මේ අත්දැකීම, මේ මොහොතේ ලබන අත්දැකීම අපිට මේ ස්කන්ධ පහට දාලා එහෙමනම් ගලප ගන්න පුළුවන්. වෙනස් මේ වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්න අපි හිතමු අපි ගමනක් යනකොට ඔන්න අපිට හිතෙනවා වතුර ටිකක් බොන්න. දැන් හරීම පිපාසයි, ටිකක් වෙහෙසයි. එතකොට ඔන්න කොහේ හරි හොඳ පැන්තොටක් තියෙනවා, නානතොටක් තියෙනවා. ඉතින් අපි හිතමු ඔතෙන්ට ගිහිලා වතුර ටිකක් බොන්න පානය කරන්න ඔන්න අපිට හිතෙනවා. දැන් එතකොට අපි එතෙන්ට යනවා. එතකොට දැන් මේ පැන් පානය කිරීම සඳහා එතෙන්ට යන්න අපේ හිතේ පහළ වෙච්ච චේතනාව අන්න සංස්කාර ස්කන්ධය. අන්න අතන පැන්තොටක් තියෙනවා කියලා හඳුනා ගැනීම. අන්න එතන පහළ වෙන්නේ සංඥා ස්කන්ධය. ඊට පස්සේ අපි හිතමු අපි දැන් මේ කය එතෙන්ට අරගෙන යනවා, එහෙන් රූපය මේක පේනවා, ඒ පැන්තොට කියන ඒ අපි හිතමු මේ භෞතික ස්වභාවය මේ සියල්ල වැටෙනවා රූප උපාදාන ස්කන්ධයට. ඊට පස්සේ දැන් අපිට ඔන්න පැම්පාණේ කරද්දි හෝ එතෙන්ට යද්දි හෝ හිතේ යම්කිසි ප්‍රසන්න බවක් ඇති වෙනවා. මොකද දැන් හරිම පිපාසිතවයි හිටියේ. මේ පැම්පාණේ කළා මට මගේ පිපාසය සංසිඳුව ගන්න පුළුවන් කියලා හරි සතුටකින් සොම්නසකින් හිතේ ප්‍රසාදයකින් තමයි දැන් ඒ වෙත ගමන් කරන්න. අන්න එතකොට හිතේ තියෙන ඒ සැප වේදනාවක්, සුඛ වේදනාවක්, ප්‍රසන්න බවක්, ඒක අන්න වේදනා ස්කන්ධය. ඊළඟට අර අපි එතන ගමන් කරද්දී යම්කිසි දැනීම් රාශියක් තියෙනවා, ඒක දිහා බලද්දී යම්කිසි දැනීම් රාශියක් තියෙනවා. ඕනනම් අපි ඒ ගැන හිතද්දී යම්කිසි දැනීම් රාශියක් තියෙනවා. මේ සියල්ල එතකොට විඥාන උපාදාන ස්කන්ධය. එතකොට මේ විදිහට අපේ ඕනම අත්දැකීම අපිට පුළුවන් නම් ස්කන්ධ පහට දාලා බලන්න. එතකොට මේ අපි ලබන අත්දැකීම ලිහෙන්න පටන් ගන්නවා. නැත්තම් මොකද වෙන්නේ? මේ අපි ලබන අත්දැකීම අපි ආත්ම ස්වභාවයකින්, මමත්වයකින්, පුද්ගල භාවයකින් අල්ලගෙන බදාගෙන ග්‍රහණය කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ අත්දැකීම තුළ අපි මුලා වෙලා තමයි කටයුතු කරන්නේ. ඒ අත්දැකීමට අපේම දේවල් එකතු කරමින්, අපේම අර්ථකථන දෙමින්, ඒවට අපේ රුචි අරුචිකම් ඔබ්බවමින්, ඒ රුචි අරුචිකම් වලින් වර්ණ ගන්වමින්, ඒ අත්දැකීමෙන්ම මුලා වෙලා අපි සාමාන්‍යයෙන් කටයුතු කරනවා. නමුත් අපිට පුළුවන් නම් මේ අපි ලබන අත්දැකීම ස්කන්ධ පහේ දාලා හොඳට වෙන් කරලා බලලා ඒක විග්‍රහ කරගන්න පුළුවන් නම්, බෙදා ගන්න පුළුවන් නම්, මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ බඳු අත්දැකීමක් ලබනවා, මේ අත්දැකීමේ මෙන්න මේ කොටසයිත වෙන්නේ රූපේ රූප උපාදාන ස්කන්ධයට, මෙන්න මේ කොටසයිත වෙන්නේ වේදනා උපාදාන ස්කන්ධයට, මෙන්න මේ කොටසයිත වෙන්නේ සංඥා උපාදාන ස්කන්ධයට, මෙන්න මේ කොටසයිත වෙන්නේ සංස්කාර උපාදාන ස්කන්ධයට, මෙන්න මේ කොටසයිත වෙන්නේ විඥාන උපාදාන ස්කන්ධයට. එතකොට මෙතන මේ ස්කන්ධ පහක් හැර වෙනත් කිසිවක් නැහැ. ඊට පරිබාහිර මේ ස්කන්ධයන්ගෙන් පරිබාහිර කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක්, සත්වයක් මොකක්වත් නැහැ කියලා අන්න තමන්ට ටික ටික මෙන්න මේ කරන විමර්ශනයේ හරහා තමන් තුල අවබෝධයක් ඇති වෙන්න ඕනේ. නොක්තන තමයි තාම වැදගත්. ඒ කියන්නේ අපි මේවා තේරුම් ගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ, බණ ඇහුවට ප්‍රමාණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අහන බණ අපේ අත්දැකීම් වල දැන් අපි හොඳට අභ්‍යාසයක් වශයෙන් කරලා බලන්න ඕනේ. එතන තමයි අන්න ධම්මානුපස්සනාවක් වැඩෙන්නේ. ස්කන්ධ පංචකය පිළිබඳව ධම්මානුපස්සනාවක් වැඩෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. විවිධාකාර අපි අත්දැකීම් ලබනවා. ඒ ලබන අත්දැකීම මේ ස්කන්ධයන්හිලා නැවත නැවත හොඳට විග්‍රහ කර ගන්නවා. එතකොට ඒ ස්කන්ධයේ අපි කුමක්ද කියන්නේ දන්නවා. ඒ ස්කන්ධයේ හැසිරීම නැවත නැවත නිරීක්ෂණය කරනවා. ඒ හරහා අපි තුල පුදුමාකාර ගැඹුරු ප්‍රඥාවක්, අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට ලස්සන කතාවක් එකතු කර ගන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදී වජිරා කියලා රහත් තෙරණියක් අන්ධවනයේ වාසය කරනවා. බුදුරජාන් වහන්සේ කාලේදී අන්ධවනය කියන ඒ වනාන්තරයේ වජිරා කියන රහත් තෙරණිය බොහොම එකලාව වාසය කරනවා, සමාධිසෝයකින් වාසය කරනවා. ඉතින් ඇය රහත් තෙරණියක් නිසා කිසිම බයක්, චකිතයක් හිතේ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඇය එකලාව බොහොම අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා. ඉතින් මේක දකපු මාර දිව්‍ය පුත්‍රයා එයා හිතනවා මෙයා මේ සාමාන්‍ය භික්ෂුණියක්, මම මෙයාව මේ බුද්ධ ශාසනයෙන් නිරපන්න ඕනේ, මෙයාව තැති ගන්නවන්න ඕනේ, මෙයා මේ දරණ උත්සාහය මං ව්‍යර්ථ කරන්න ඕනේ කියලා මේ මාර දිව්‍ය පුත්‍රයා මේ භික්ෂුණීන් වහන්සේ ගාවට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒතර ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මේ කොටස නැත්තම් මේ ස්වභාවය කවුද හැදුවේ? මෙතන ඉන්න සත්වයා කවුද? මේ සත්වයා කාටද අයිති? ඔන්න ඔයගේ අර සත්වයේ පුජ්‍යලේක් තියෙන දෙයක් මුල් කරගෙන එයා ප්‍රශ්නයක් නගනවා. ඉතින් මේ ප්‍රශ්නය අහපු ගමන්ම මේ වජිරා රහත්තරණිය තේරුම් ගන්නවා මේ ඇවිල්ලා මාර දිව්‍ය පුත්‍රයා තමයි මේ මාව බය ගන්නන්න ඇවිල්ලා ඉන්නේ කියලා එයා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන බොහොම ලස්සන ගාථා කීපයකින් උත්තර දෙනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. ඒවං ඛන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. දැන් මේ මාර දිව්‍ය පුත්‍රයා සත්වයේ පුජ්‍යලේක් මමෙක් කියලා කිව්වට ඒක ඇවිල්ලා මේ ඔබේම තියෙන මෝඩකමට අහන ප්‍රශ්නයක්. එහෙම මේ සත්වයේ පුජ්‍යලේක් මෙතන නැහැ. එහෙනම් කුමක්ද තියෙන්නේ? අන්නේ තියෙන්නේ කුමක්ද කියන එක ගැන මේ වජිරා රහත්තරණිය ගාථාවකින් උත්තර දෙනවා. ඒ මොකද්ද? යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. දැන් අපි දන්නවා මේ පින්වතුන් කරත්තයක් ගැන හිතාගත්තොත් දැන් කරත්තේ ඔන්න රෝද දෙකක් තියෙනවා, ඉස්සරහා ගොනෙක් බැඳලා ඉන්නවා, වියගහක් තියෙනවා. ඉතින් මේ විදිහට අර ඒ කරත්තේක යම් යම් කොටස් තියෙනවා. ඒ කොටස් ටික ඔක්කොම එකතු කරලා ගොනා බැඳලා ගත්තට පස්සේ ඔන්න අපි ඒකට නමක් දෙනවා කරත්තයක් කියලා. හැබැයි ඇත්ත වශයෙන් කෑලි ටික වෙන්වෙන් වශයෙන් සැලකුවාම එතන කරත්තයක් කියලා එකක් නැහැ. දැන් අපි වර්තමාන කාලේ හැටියට උදාහරණයක් ගත්තොත් ඔන්න රෝද හතරක් අරගෙන ඒක ටයර් හතරක් දාලා ඊළඟට ඒකට හොඳට ඇක්සල් එහෙම හයි කළා, ඒ සැකිල්ලක් හදලා ඊට පස්සේ සීට් හයි කළා, සුක්කානමක් හයි කළා, එන්ජිමක් තියලා ඊළඟට ඉන්ධන වක් කළා, ඒ මේ අපි හිතමු ඒ සියල්ල ආවරණය වෙන්න හොඳට සැකිල්ලක් සකස් කළා. ඉතින් ඕකට තීන්ත ටිකක් එහෙම ගාලා කන්නාඩි කීපයක් හයි කළා. එතින් ගත්තාම ඔන්න අපි ඒකට ඔන්න කාර් එකක් කියලා කියනවා. එතකොට මේ කාර් එක ඇත්ත වශයෙන් තියෙනවද? එහෙම නැත්නම් මෙතන මේ තියෙන්නේ විවිධාකාර කොටස් රසක එකතුවක්. නේද? අපිට තේරෙනවා දැන් මේ අපි කාර් එකක් කියලා කියනවා, බස් එකක් කියලා කියනවා, ලොරියක් කියලා කියනවා, කෝච්චියක් කියලා කියනවා. මේ විවිධ නම් අපි දෙනවා. නමුත් ඕක ටිකක් විග්‍රහ කරලා බලද්දී, කොටස් වලට කඩලා බලද්දී ඇත්ත වශයෙන්ම තියෙන්නේ මෙතන කොටස් වල එකතුවක්. කොටස් වල එකතුවක් මිසක් ඇත්ත වශයෙන් තනි ඒකකයක් ඇත්තෙම නැහැ. නමුත් අපි ඒ ඒක රාශී වෙච්ච ස්වභාවය අමතක කළා, රාශි ස්වභාවය අමතක කළා, මේ දීපු නමෙහි මුලා වෙන ගතියක් අපි ගාව තියෙනවා. දැන් මේ කාර් එකක් කියලා ඔන්න අපි මුලා වෙනවා. මෙන්න බස් එකක් කියලා මුලා වෙනවා. ඉතින් ඕක තවත් එහාට ගිහිල්ලා ඉතින් මේ කාරුත් එකේ කට්ටිය හදනවා. ඉතින් එතකොට ඔන්න ඔක ටොයටා කාර් එකක් කියනවා, නිසාන් කාර් එකක් කියනවා. ඉතින් නානා ප්‍රකාර දැන් ඒවට වාණිජ නමුත් තියෙනවා. ඉතින් එතකොට ඔන්න අපිට ගැටුම් ඇති වෙනවා. මෙයාගේ තියෙන කාර් එක මේ જાතියේ, මගේ තියෙන කාර් එක මේ જાතියේ. ඉතින් එයා කියනවා එයාගේක හොඳයි කියලා, මං කියනවා මගේක හොඳයි කියලා. ඉතින් ඔය වගේ අපිට මේ ඇති කරගත්ත සම්මුතියන් නිසා පුදුමාකාර පැටලිල්ලකට අපේ හිත ලක් වෙනවා. නමුත් අපිට තේරෙනවා නම් දැන් මේ දීපු නම්ගම් අයින් කළා, ඒ දීපු සම්මුතියන් අයින් කළා, ඒ සංකල්ප රාමුවෙන් බැහැර වෙලා අපිට පුළුවන් නම් පොඩ්ඩක් මේක විග්‍රහ කරගන්න. අර කියපු කොටස් වලට මේක කඩා ගන්න පුළුවන් නම් මේක ලිහෙන්න පටන් ගන්නවා. මෙතන ඝන සංඥාව අයින් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වජිරා රහත්තරණිය කියනවා, එතකොට මේ යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. මෙන්න මේ විවිධාකාර අංග රාශියක් එකතු වෙලා යම්කිසි ස්වභාව යම්කිසි රටාවකට සකස් වුණාට පස්සේ අපි ඒකට රතයක් කියලා නම භාවිතා කරනවා. අන්නේ වගේ තමයි කියනවා, ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. මෙන්න මේ විවිධ ස්කන්ධයන් ඒක රාශිය වුණාට පස්සේ යම්කිසි ආකාරයකින් අන්න එතනට නමක් තියෙනවා සත්වෙක් කියලා. ඒතොර මෙතන විවිධ ස්කන්ධයන් හැර සත්වෙක් කියලා, පුජ්‍යලයෙක් කියලා, මමෙක් කියලා එහෙම ඇත්ත වශයෙන් ගත හැකි ස්වභාවයක් නැහැ. ඊළඟට මේ වජිරා රහත්තරණිය තවදුරටත් විග්‍රහ කරනවා, දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ජති. මෙතන පවතින දුකක් ඊළඟට නැති වෙලා යන්නේ දුකක්. දුකක්ම පවතිනවා, දුකක්ම උපදිනවා, දුකක්මයි මෙතන ලැබිලා තියෙන්නේ. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති, නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති. දුකෙන් තොර දෙයක් හටගන්නෙත් නැහැ, දුකෙන් තොර දෙයක් නිරුද්ධවන්නෙත් නැහැ. එහෙමනම් මේ මුළු ස්කන්ධ රාශියම, මේ සියලු අත්දැකීම් ඇය අර්ථ දක්වනවා මෙතන පහළලා තියෙන දුකක්, ලැබිලා තියෙන දුකක්. දුකෙන් තොර වූ දෙයක් ලැබිලා නැහැ, දුකෙන් තොර වූ දෙයක් නිරුද්ධ වෙන්නෙත් නැහැ. ඒතර මෙතන තවත් ගැඹුරකට මේ රහත්තරණිය අපිව අරගෙන යනවා. ඉතින් මේ විස්තරය අහපුවාම අර මාර දිව්‍ය පුත්‍රයා ඉතින් එයා ලැජ්ජාවටපත් වෙලා මේ ඇවිල්ලා රහත්තරණියක් බව හඳුනගෙන මෙයාව තවදුරටත් එයාගේ මාර ග්‍රහණයට, මාරයාගේ දැලට හසුර ගන්න බැරි බව තේරුම් අරගෙන එයා ලැජ්ජාවටපත් වෙලා අතුරුදහන් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ ස්කන්ධයන් පිළිබඳව අවබෝධය කියන එක මේ දහමේ විග්‍රහ වෙන බොහොම ප්‍රබල ඉගැන්වීමක්. ඒ වගේමයි ඒ ඉගැන්වීම ප්‍රායෝගිකව යොදා ගන්න තරම් එවනම් අපි දක්ෂ විය යුතුයි. මේවා නිකන් අහලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අර විදිහට වෙන්වෙන් වශයෙන් ස්කන්ධයන් වශයෙන් හඳුනාගෙන ඒවා නිවැරදිව භාවනාවේ යොදන්න එවනම් අපි උත්සාහන්ත විය යුතුයි. දැන් තවත් මේ ස්කන්ධයන් ගැන කෙරෙන විග්‍රහය පොඩ්ඩක් තව ඉස්සරහට ගත්තොත් මේ පින්තුන් දන්නවා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය එහෙම දේශනා කළා. දැන් තමන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවට පස්සේ මේ පංචවංගීය භික්ෂූන් වහන්සේලාට රහත් වීම සඳහා දේශනා කරන අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒකටම පංචවංගීය සූත්‍රය කියලාත් කියනවා. ඉතින් එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයන් පිළිබඳව යම්කිසි ඉගැන්වීමක් තමයි කරන්නේ. ඉතින් උන්වහන්සේ පටන් ගන්නවා රූපං භික්කවේ අනත්තා. රූපං චෛදං භික්කවේ අත්තා අබවීස නයිදං රූපං ආබාදාය සංවත්තේය. දැන් මේකත් අපිට හිතා ගන්න පුළුවන් ඊටාම වටිනා කාරණාවක්. බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා මේ ස්කන්ධයන් කියන ඒවා මහණෙනි අනාත්මයි. මෙතන සත්වේ පුජ්‍යලේක් ආත්මයක් කියලා ස්වභාවයක් නැහැ. හැබැයි මේක සත්වේ පුජ්‍යලේක් ආත්මීය ස්වභාවයක් තිබුණා නම් එහෙමනම් මේවා අපිට ඕන විදිහට හසුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා කිසිම ආබාධයක් හටගන්න විදිහක් නැහැ. මොකද ඉතින් අපිට මේක පාලනය කරන්න පුළුවන් එහෙනම්. අපේ ආත්මය නම් මේ තියෙන්නේ, අපේ පාලනය යටතේ නම් මේවා තියෙන්නේ. මේවා මම මගේ වශයේ පවත්වන්න පුළුවන් නම් එහෙමනම් මේ ස්කන්ධයන් කිසිසේත්ම ආබාධවලට ලක් වෙන්නේ නැහැ. දැන් මේ පිඟුතුන් දන්නවා මේ කාලෙදී ඔන්න කොරෝනා කියන මේ වසංගත රෝගේ මුළු ලෝකෙ පුරාම පැතිරෙනවා. ඉතින් මේ අපේ කය, අපේ මේ රූප, එතකොට මේ කොරෝනා රෝගයෙන් පීඩාවටපත් වෙනවා. ඉතින් අපේ අපිට අයිති නම් මේ අපේ කය අපේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් ඉතින් අපිට කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඉතින් අපිට ලෙඩ වෙන්න උවමනාවක් නැහැනේ. කොරෝනා හැදෙන්නකොට අපි කියන්න අපිට කියන්න පුළුවන් නැහැ මට උවමනා නැහැ කියලා. එතකොට ඔන්න හැදෙන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් නැහැ. එහෙම අපිට කිසිම පාලනයක් නැති නිසා තමයි ඉතින් අපි ඔක්කොමලා ටිකක් බියපත් වෙලා ඒ සෞඛ්‍ය විදි අනුගමනය කරමින් මේ අර යම්කිසි ඒ කටයුතු යම්කිසි ආකාරයකට ඉතින් රජයෙන් කියන ආකාරයට ඉතින් අපි පුළුවන් තරම් පරිස්සම් වෙලා ජීවත් වෙන්න හදනවා. මොකද අපි දන්නවා මේ රූපය, මේ කය මං කියන දේ අහන්නේ. එයා නිතරම ලෙඩ වෙනවා. මගේ අකමැත්තෙන් එයා ලෙඩ වෙනවා. ලෙඩ වුණාමත් මට ඕනේ ඉක්මනට ඒ ලෙඩේ සනීප කරගන්න. ඒ උනාට එයාට එහෙම උමනාවක් නැහැ. යා ලෙඩේ සනීප කරගන්න යාට උමනා වෙලාවට. ඉතින් මෙන්න මේ ලෙඩ වෙන ස්වභාවය, ආබාධයන්ට ලක් වෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. එතකොට මේ රූපය කියන එක ආබාධයන්ට ලක් වෙනවා, වේදනාවන් කියන එක කැඩලා බිඳලා ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙන්න ගිහිල්ලා වුණ ආබාධයට ලක් වෙනවා, සංඥාවන් කියන එක විවිධාකාර වැරදි සංඥා, විකෘති සංඥා මතු කරමින් ආබාධයන්ට ලක් වෙනවා. අපි කොයිතරම් ප්‍රබල චේතනාවකින් පටන් ගත්තත් ඒවා මගදී කැඩලා බිඳලා විනාශ වෙලා අසාර්ථක වෙලා යනවා. ඒ වගේම අපි යම් යම් දැනීම් ඇති කර ගනිද්දිත් ඒවත් නිවැරදි දැනීම් වෙනුවට විවිධ විකෘති දැනීම් ඇති වෙලා ලැබිමින් තිබිච්ච දැනීම් අතරමඟදී අඩපණ වෙලා යම් යම් ආබාධයන්ට ලක් වෙනවා. ඉතින් අපිට තේරෙනවා දැන් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන තර්කය තමයි මේ ආබාධයන්ට ලක් වෙන්න විදිහක් නැහැ. මෙතන ආත්මීය ස්වභාවයක් තිබුණා. මට මගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් එමනම් මේ වගේ හැලහැප්පීම් වලට ආබාධයන්ට ලක් වෙන්න විදිහක් නැහැ. නමුත් මේ ස්කන්ධයන් කියන එක අනාත්මයි. මේකේ ආත්මීය ස්වභාවයක් නැහැ. ඒ නිසාම මේගොල්ලෝ රෙඩ වෙනවා. ඒ නිසාම මේගොල්ලෝ හැලහැප්පීම් වලට භාජනය වෙනවා. ඉතින් ඒ වගේමයි බුදුහාජාණන් වහන්සේ කියනවා දැන් මේවැ ආත්මීය ස්වභාවයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරාම මෙන්න මේ අහවල් රූපය මට ලැබේවා කියලා. එහෙනම් ඒක ලැබෙන්න ඕනේ. නමුත් එබඳු ආත්මීය ස්වභාවයක් වශයෙන් පාත්වා ගැනීමක් නැති නිසා එහෙම මම ප්‍රාර්ථනා කළා කියලා මේවා ලැබෙන්නේ නැහැ. මේවා මෙන්න මේ විදිහට වෙනස් වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරාම ඒවා මට වෙනස් වෙන්න ඕනේ. ඒවා මගේ වශයෙන් තියෙනවා නම් ඒවා මා සන්තකණම් මට ඒවා ඊශ්වර භාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් මං කියන දේ ඒගොල්ලෝ අහනවා නම් අනිව වෙනස් වෙනවා. මට කැමති පරිද්දෙන් වෙනස් වෙනවා. නමුත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒවා ආත්මීය ස්වභාවයක් නැහැ. මගේ වශයෙන් ඒවා පවත්වන්න බෑ. මං කියන දේ ඒගොල්ලෝ අහන්නේ නැහැ. එහෙමනම් අන්න මේ කාරණය බුදුරජාන් වහන්සේ නැවත මතු කරලා දෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා මහණනි මේ රූපේ කියන එක නিত্যද නැත්නම් අනිත්‍යද? ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අනිත්‍යයි ස්වාමීනි. ඉතින් ඒ බඳු අනිත්‍ය වූ ස්වභාවයක් දුකද නැත්නම් සැපද? නිරන්තරයෙන්ම වෙනස් වීමට භාජනය වෙනවා නම් නිරන්තරයෙන්ම ඇතිලා නැතිලා යනවා නම් නිරන්තරයෙන්ම කැඩලා බිඳලා යනවා නම් ඒ බඳු ස්වභාවයක් දුකද සැපද? ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා දුකයි කියලා. ඉතින් ඒ බඳු වූ දුක් වූ අනිත්‍ය වූ ස්වභාවයකට මමය මේ ඇවිල්ලා මගේය මේ ඇවිල්ලා මගේ ආත්මය කියලා කියන සුදුසුද? අන්න ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙම කියන්න සුදුසු නැහැ කියලා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා මේ අතීතය සම්බන්ධ වෙච්ච සියලු රූපයන්, අනාගතය සම්බන්ධ වෙච්ච සියලු රූපයන්, මේ වර්තමාන වශයෙන් පහළ වෙන සියලු රූපයන්, ඒ වගේම අපිට මේ ඇතුළත කියලා හිතාගන්න සියලු රූපයන්, බාහිර කියලා හිතාගන්න සියලු රූපයන්, ඊළඟට මේ රළුයි කියලා හිතාගත්ත සියලු රූපයන්, සියුම් කියලා හිතාගත්ත සියලු රූපයන්, හොඳයි නැත්නම් ප්‍රණීතයි කියලා හිතාගත්ත සියුම් රූපයන්, හිතාගත්ත රූපයන් නැත්නම් රළුයි ගොරෝසුයි කියලා හිතාගත්ත රූපයන්, ළඟ තියනවා කියලා හිතාගත්ත රූපයන්, දුර තියනවා කියලා හිතාගත්ත රූපයන්, මේ විදිහට මේ 11 ආකාරයකින් මේ සෑම රූපයක්ම බුදුරජාන් වහන්සේ කියනවා මේ සියල්ල අනිත්‍යයි, මේ සියල්ල දුකයි, මේ සියල්ල අනාත්මයි. ඉතින් මෙන්න මෙබඳු නිවැරදි අවබෝධයක් යම් කෙනෙක් තුළ ඇති වෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා ඒවම් පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. අන්න මේ රූපය කෙරෙහි එයාගේ හිතේ නිබ්බිදාවක් පහළ වෙනවා. මේ රූපය එපා වෙන්න පටන් ගන්නවා. අවබෝධය මත එයාගේ හිතේ යම් කලකිරීමක් ඇති වෙනවා. ඒ වගේමයි වේදනා ගැනත් ওই විදිහටම කියනවා. සංඥා ගැනත් ওই විදිහටම කියනවා. සංස්කාර ගැනත් ওই විදිහටම කියනවා. විඥාන ගැනත් ওই විදිහටම කියනවා. ඉතින් එතකොට මේ එක එකක් ස්කන්ධයන් ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගෙන ඒවා නැවත නැවත නිරීක්ෂණය කරන්න අපි තුල ඇති වෙන අවබෝධය තමයි ඔන්නේ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේවා අපේ වශයෙන් පවත්වන්න බැරි බව, මේවා මම කියන දේ අහන්නේ නැති බව, මේවා තියෙන හුදු අනාත්ම ස්වභාවයක් බව, මේවා ඇතුලේ ගන්න කියලා සාරයක් හරයක් නැති බව තමයි අන්න කෙනෙකුට තව තව වැටහෙන්නේ. එහෙම නිවැරදි අවබෝධයක් ඇති වෙනවා නම් ඉතින් තවදුරටත් මේක අල්ලගෙන බදාගෙන සිපවැළඳගෙන ඉන්න උමනාවක් නැති බව අන්න යෝගාවචරයට තේරෙනවා. අන්න දැන් මේ ගැන කලකිරීමක් ඇති වෙන්නේ. මේක මහා බොල් දෙයක් වශයෙන් දකින්නේ. මහා හිස් දෙයක් වශයෙන් දකින්නේ. සාරයක් නැතිවත් දෙයක් වශයෙන් තමයි දකින්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපස්මින්පි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති. සංඥායපි නිබ්බින්දති. සංස්කාරේසුපි නිබ්බින්දති. ඊළඟට විඤ්ඤාණස්මින්පි නිබ්බින්දති. මේ රූපය ගැනත් එයාගේ හිතේ කලකිරීමක් පහළ වෙනවා. වේදනාවන් ගැනත් කලකිරීමක් පහළ වෙනවා. සඤ්ඤාවන් ගැනත් කලකිරීමක් පහළ වෙනවා. සංස්කාර ගැනත් කලකිරීමක් පහළ වෙනවා. විඥාන ගැනත් කලකිරීමක් පහළ වෙනවා. ඉතින් මේ බඳු කලකිරීමක් පහළ වෙනවා කියවම මේ බෙන්කට හිතෙන්න පුළුවන් දැන් ඒ කියන්නේ බොහොම දුක හිතිලා එහෙම එකක් කියලා. එහෙම එකකුත් නෙමෙයි මේ. අවබෝධයේ මත ඇති වෙච්ච කලකිරීමක්. මේවා තියෙන සත්‍ය ස්වභාවය දැකලා නිවැරදි ආකාරය තේරුම් අරගෙන අනිත්‍ය ස්වභාවය හොඳට තේරුම් අරගෙන අන්න ඒ මත ඇති වෙච්ච කලකිරීමක් මේ කතා කරන්නේ. එතකොට ඉතින් තවදුරටත් අල්ල ගන්න දැන් උවමනාවක් නැහැ. ග්‍රහණය කරගන්න උවමනාවක් නැහැ. උපාදාන කරගන්න උවමනාවක් නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු කියන නිබ්බින්දං විරජ්ජති. ඒ බඳු කලකිරීමක් නම් පහළ වෙන්නේ දැන් එතකොට ඒවා කෙරේ ඇලීමක් වෙනුවට ඒවා නිකන් අතහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒවා දැන් නිකන් පාට මැකිලා ගිහිල්ලා. ඒවා ලස්සන නැති වෙලා. ඒවා රේඛා මැකිලා ගිහිල්ලා. ඒකේ තීච්ච වෛවර්ණ ගතිය දුර්වර්ණ වෙලා ගිහිල්ලා. විවර්ණ වෙලා. නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති. අන දැන් පහළ වෙන්නේ රාගයක් නෙමෙයි විරාගයක්. මේ වගේන එච්චර ඌමනාවක් නැහැ. අල්ල බදා ගන්න ඌමනාවක් නැහැ. ග්‍රහණය කර ගන්න ඌමනාවක් නැහැ. ඒ වෙනුවට නිකන් ඇල්මරිච්ච ගතිය. විරාගයක් දැන් පහළ වෙන්නේ. විරාගා විමුච්ඡති. අන්න ඒ විරාගය තව තව වර්ධනය වුණා නම් ඒ එපා වීම තව තව වර්ධනය වුණා නම් අන්න ඒ හරහා තමයි හිත යම් අවස්ථාවක මේ සියල්ල අතහැරලා දාන්නේ. විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. දැන් මේ හිත මේ සියල්ල අතහැරියා නම් ඔන්න දැන් මේ මොහොතේදී මේ සිතේ කිසිම උපාදානයක් නැහැ. කිසිම අල්ලා ගැනීමක් නැහැ. කිසිදු ග්‍රහණය කිරීමක් නැහැ කියලා අන්න නිවැරදි අවබෝධයක් අන්නේ යෝගාවචරය තුළ ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ නිවැරදි භාවනාවක යෙදෙනකොට මෙන්න මේ වගේ ක්‍රමානුකූලව හිතේ යම් දහමක් ප්‍රගුණ වෙනවා. හිතේ යම් දහමක් දියුණු වෙනවා. මේක මේ දවසකින් දෙකකින් කරන වැඩක් නෙමෙයි. අපි කාලයක් තිස්සේ මෙබඳු භාවනාවක් වඩනකොට ඒ ක්‍රමානුකූලව අපේ හිතේ දියුණු වෙන්න ඕනේ. තමන් තුළ චර්යාමය වෙනස්කම් ඇති වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි බොහොම ආටෝපසාටෝපයන්ට කැමති. අපේ කය හැඩ වැඩ කරන්න කැමති. අපි ලස්සනට ඉන්න කැමති. අපි හිතමු අපි වටිනම ඇඳුම අඳින්න කැමති. තියෙන ලෝකෙ පිළිගත්ත ඉහළම අපි කියන්නේ බ්‍රෑන්ඩ් එක කියලා. ඉහළම බ්‍රෑන්ඩ් එකෙන් කමිසයක් ඇඳගෙන කලිසමක් ඇඳගෙන ගෞමක් ඇඳගෙන ඉන්න අපි හරි කැමති. ඉතින් ඔය විදිහට අපි ඒ බන්දු සරුව පිත්තල ලෝකයකට ලොකු වටිනකමක් දීලා තිබුණා. හිතන්නේ යම්කිසි කෙනෙක් නිවැරදි විපස්සනාවක් වඩාගෙන යනකොට ඒ අපි දීලා තිබිච්ච ඒ වටිනාකම් වල තියෙන නිර්ර්ථක භාවය, ඒවා තියෙන හරසුන් ස්වභාවය එයාට අන්න පොඩ පොඩ වැටහෙන්න ඕනේ. එයාගේ ඒ බන්දු චර්යාමය නැත්නම් ආකල්පමය වෙනසක් එයාම අත්දකින්න ඕනේ. එයාටම තේරෙනවනේ ඉස්සර නම් මම මේවා ලොකුවට හිතාගෙන ඒවත් එක්ක අනිත් අයත් එක්ක තර්ක විතර්ක කර කර ගැටි ගැටි ගහබැනගෙන ඉන්න තරමට මම මුලා වෙලා හිටියේ. දැන් නම් මට එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ ඒක හොඳයි කියලා කිව්වට පස්සේ මට එච්චර ගැටීමක් එන්නේ නැහැ. මගේ එකම උලුප්පා දක්වන්න මට එහෙම උවමනාවක් නැහැ කියලා අර තමන් තුළ ඇතිවෙන ඒ ආකල්පමය වෙනස, චර්යාමය වෙනස තමන්ටම දැනෙන්න ඕනේ. එහෙමනම් අන්න අපි තුල යම්සි ආධ්‍යාත්මික දියුණුවක් ගොඩනැගෙන බව හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මින්වත් මේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ස්කන්ධයන් තව තව තේරුම් ගන්න. දැන් මේ ධම්මානුපස්සනා කොටසේදී බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පහ හඳුන්ලා දීලා ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ගමු. ඉති වේදනාස සමුදයෝ ඉති වේදනාස අත්ගමු. ඔය විදිහට විස්තර කරනවා. කියන්නේ ඒ ස්කන්ධය හඳුනා ගන්න ඕනේ. ඒ ස්කන්ධේ හට ගැනීම තේරුම් ගන්න ඕනේ. ඒ ස්කන්ධේ ෂය වී යාම, නිරුද්ධ වී යාම තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මෙතන නිකාන් තොරතුරු රාශියක් ඔළුවේ දාගත්තා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ. අපි ඒවා හඳුනා ගනිමින් ඒවා හැසිරීම එහෙමනම් නැවත නැවත නිරීක්ෂණය කරන්න ඕනේ. රූපය කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න ඕනේ. වේදනාවන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න ඕනේ. සංඥාවන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න ඕනේ. සංස්කාරයන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න ඕනේ. විඥාණයන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් ඇත්තටම රූපයන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන එක තමයි කායानुපසනාවදී සිද්ධ වෙන්නේ. වේදනාවන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන එක තමයි වේදනානුපසනාවදී සිද්ධ වෙන්නේ. සංඥාවන් සංස්කාරයන් විඥාණයන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන එක තමයි චිත්තානුපසනාවදී සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා දැන් මේ ධම්මානුපසනාව කොටසේදී අපිව නැවතත් බුදුරජාණන් වහන්සේ අර අපි කලින් වඩපු ධහමට නැවතත් යොමු කිරීමක් කරනවා. තව ටිකක් ඒක හාර අවුස්සලා බලනවා. තව ටිකක් විමර්ශනය කරලා බලනවා. තව ටිකක් සියුම් මේක වටහා ගන්න උත්සාහවන්ත වෙනවා. දැන් එකක විතරක් නෙමෙයි යාට වැටහීමක් තියෙන්නේ, අවබෝධයක් තියෙන්නේ මේ සෑම ස්කන්ධයක් ගැනම. ඒ කියන්නේ වෙනත් වචන වලින් කියන සෑම අනුපස්සනාවක් ගැනම යා තුල දැන් යම්සි පරිචයක්, යම්සි හැකියාවක්, කුසලතාවයක් ඔන්න දැන් ගුණ ගොඩ නැගෙනවා. ඉතින් අනුව අපිට තේරෙන දැන් මේ සතර සතිපට්ඨානයම්ම තව තව බහුලීකృత වෙනවා. යා ඒ තුල යම්කිසි හොඳ ප්‍රාගුණ්‍යයක් ඇති කරගන්නවා. කුසලතාවයක් දිනු කරගන්නවා. එතකොට මෙහෙම කරන්න කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ විවිධාකාර හේතුන් නිසා තමයි මෙන්න මේ රූප පහළ වෙන්නේ. විවිධාකාර හේතුන් නිසා තමයි වේදනා පහළ වෙන්නේ. විවිධාකාර හේතුන් නිසා තමයි සංඥා පහළ වෙන්නේ. විවිධාකාර හේතුන් නිසා තමයි සංස්කාර පහළ වෙන්නේ. විවිධාකාර හේතුන් නිසා තමයි විඥාන පහළ වෙන්නේ. ඉතින් ඔය හේතු ගැන යම්සි කෙනෙකුට වැටහෙනවා නම් අන්න එතන එයා පටිච්ච සමුප්පාදයට කිට්ටු කරනවා. මෙතන මේ කෙනෙක් පුජ්ජලයක් මමෙක් කියලා දෙයක් නැහැ. ඒ ඒ ස්කන්ධේ ඒ ඒ වට ආවේනික හේතුන් නිසා හට ගන්නවා. ඒ හේතුන් නිරුද්ධ වී යාමෙන් මේ හටගත් ස්කන්ධේනොත් නිරුද්ධ වෙලා යනවා. ඔන්න හොඳ පිරිසුදු පටිච්ච සමුප්පාද ධර්මතාවක්. ඉදප්පච්චේතාවක් හේතුඵල දහමක් ඔන්න යෝගාවචරයේ හඳුන ගන්නවා. එතකොට මේක තවදුරටත් විස්තර කරන්න පුළුවන්. මේ රූපයක් නම් සාමාන්‍යයෙන් ආහාර වලින් හට ගන්නවා කියලා කියනවා. වේදනා සංඥා සංස්කාර ස්පර්ශයෙන් හට ගන්නවා කියලා කියනවා. විඥාණය නම් නාම රූප හරහා හට ගන්නවා කියලා කියනවා. ඉතින් මේකත් කෙනෙක් ටිකක් සියුම්ව දකින්න පුළුවන් නම් කෙනෙකුට. ඒතර මෙන්න මේ උදාහරණයක් වශයෙන් අපි හිතමු ස්පර්ශයකුත් සමගම වේදනා පහළ වීම. ස්පර්ශයකුත් සමගම ඔන්න යම් සංඥාවක් ඇතිවීම. ස්පර්ශයන් හරහාම ඔන්න යම් කිසි චේතනාවක් පහළ වීම. එහෙම නැත්නම් හිතේ යම් කිසි චිත්ත රූපයක් නාම රූපයක් නිරූපණය වෙනවත් එක්කම ඔන්න හිත එතෙන්ට බැස ගැනීම. යම් සිති මනෝ විඥාන ස්වභාවයක් පහළ වීම. මේ ආදී වශයෙන් මේක තව සියුම්ව දකින්න පුළුවන් නම් අන්න ඒ හේතුණුත් දැක ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඊට අනුරූපව පහළ වෙන ප්‍රතිඵල මේ ස්කන්ධයන් ඒවත් හඳුන ගන්න පුළුවන්. ඉතින් තවත් පැත්තකින් බුදුරජාන් වහන්සේ උදාහරණයක් වශයෙන් සමාධි භාවනා සූත්‍රයේදී කන්ද සංයුත්තේන සමාධි භාවනා සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. මේ ස්කන්ධයන් හරහා කොහොමද පටිසමුප්පාද ධර්මතා ගොඩ නැගීගෙන එන්නේ කියලා. නැත්නම් ස්කන්ධයන් තව තව වර්ධනය වෙන්නේ කොහොමද? උපාදාන ස්කන්ධ වැඩෙන්නේ කොහොමද? මේ අපි කරන අනුවන ක්‍රියාව හරහා කියලා. කුමක්ද මේ අනුවන ක්‍රියාව කියලා කියන්නේ? දැන් පින්වත්නි අපි රූපයක් දැකපු ගමම්ම අපි හිතමු ඔන්න පිරිමි ළමයෙකුට තරුණ පිරිමි ළමයෙකුට ඔන්න යම්සි තරුණ ගැහැණු ළමෙක් දකින්න ලැබෙනවා. ඉතින් මේ තුල එයාගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අපි ඒකට කියන නන්දියක් කියලා. ඒ කියන්නේ රාග මිශ්‍රිත යම්සි සතුටු ස්වභාවයක්. හිත පිනා යන ස්වභාවයක් ඔන්න දැන් ඇති වෙනවා. ඉතින් මෙයා දැන් මේ ගැන සතුටක් ඇති වුණා. ඒක නැවත නැවත හිත මතක් කරලා දෙනවා. ඒක ගැනම කියවනවා. ඒකටම දැන් ඔන්න හිත බැස ගන්නවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා කියනවා. දැන් මේ දැකපු රූපය නිසා යාගේ හිතේ ලොකු සතුටක් පහළනවා. ඒක මේකම ගැන සතුට වෙනවා. විශේෂයෙන් සතුට වෙනවා. ඊට පස්සේ ඒක මේකම හිත මතක් කරලා දෙනවා. ඒකම තව කියනවා. ඕනනම් යාගේ යාළුවන්ටත් කියන්න පුළුවන්. මං අහවලාව දැක්කා. හරිම ලස්සනයි. හරිම හොඳයි. ඒ ගැන යම් කිසි උජාරුවෙන් කතා කරන්න පුළුවන්. අභිවදති. ඊට පස්සේ ඒකම තමයි දැන් ඔළුවේ තියෙන්නේ. ඒකටම දැන් ඔන්න හිත බැසගෙන අජ්ජෝසාය තිට්ඨති. ඉතින් මේ හරහා මොකද වෙන්නේ? දැන් අන්න ඒ රූපය උපාදාන වෙලා. ඒ රූපය දැන් ග්‍රහගෙන, ග්‍රහණය කරගෙන, අල්ල බදාගෙන දැන් හිතින් ඉන්නේ. දැන් එයා ඒ ග්‍රහණය හරහා, ඒ උපාදානයේ හරහා දැන් ඔන්න වෙන ලෝකෙක ඉන්නේ. මේ මොහොතේ නෙමෙයි දැන් ඉන්නේ. හිතන්න අපි වාහනයක, බස් එකක යන ගමන් යම්සි මේ පිරිමි ළමයා අර ගෑන් ළමයා දිහා දැක්කා. දැක්කට පස්සේ දැන් මේ ගමන යන එක ගැන අමතකයි, ඉන්නේ කොහෙද කියලා අමතකයි, මේ සීට් එකක් උඩ වාඩිලා ඉන්නවා කියන එක අමතකයි. ඒ වෙනුවට ඔන්න දැන් වෙන හිතින් හදාගත්ත මනෝලෝකයක දැන් උපදිනවා. උපාදාන පත්‍ය භව. ඊට පස්සේ දැන් අපි හිතමු මේ උපදීම භව පත්‍ය ජාති. ඒ බඳු ඒ හිතින් හදාගත්ත බොහොම සුන්දර ලෝකයක, සිහින ලෝකයක දැන් අන්න එයා ඉපදුනා. ඉතින් ඒක දැන් ටිකක් ඉතින් එයා හිතින් අබිරමණය කරමින්, ඒ ගැන සතුටු වෙමින් කාලයක් ඉඳලා ඔන්න අපි හිතමු එයාට ඉතින් බහින්න සිද්ධ වුණා බස් එකෙන්. එහෙම නැත්නම් ඒ ගෑනු ළමයා ඔන්න බස් එකෙන් බහලා යනවා. ඉතින් අර ඔලෝ හිතින් හදාගත්ත ලෝකේ ඔන්න කඩාගෙන වැටෙනවා. ඉතින් ඒක අවසානයි. ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපාසය අසපවන් පවත්තන්ති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතැන් මේ හැදිච්ච ලෝකේ, හිතින් හදාගත්ත සිහින ලෝකේ, ආදර ලෝකේ ඔන්න දැන් කඩාගෙන වැටෙනවා. ඉතින් අපිට තේරෙනවා දැන් බුදුරජාන් වහන්සේ මෙතන මතක් කරන්නේ මේක මේ ඒ යම්සි රූපයක් අභිනන්දනය කරන්න යෑම නිසා, රූපයක් ගැන සතුටු වෙන්න යෑම නිසා, ඒකෙන් ලොකු සතුටක් ඇති කරගෙන ඒකේ යම්කිසි ඉපිලීමක් ඇති කරගන්න යෑම නිසා තමයි ඔන්න ඔය කතන්දරය සිද්ධ වුනේ. ඉතින් ඔය විදිහටම වේදනාවටත් සිද්ධ වෙනවා. අපි හිතමු අපිට යම්සි සැප වේදනාවක් පහළ වුණා. ඉතින් අපි ඕකට ඇලෙනවා, මේක මම තව ඉල්ලනවා, මට හෙටත් මේක ඕනේ කියලා හිතා ගන්නවා, ඒ ගැන තව හිතන්න යනවා. ඉතින් ඔන්න අපි අර පරිසම්පාද ධර්මතා ඔස්සේ දිගින් දිගට ස්කන්ධ ගොඩනගමින් කාලය ගත කරනවා. ඉවත්ත හිතේ යම් සංඥා පහළ වෙනවා. ඉතින් අපි ඒක සංඥාවක් වශයෙන් හඳුනගන්නේ නැහැ. අපි ඒක යම්සි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අඳුනගෙන ඔන්න ඒ ගැන ලොකුවට සතුටක් ඇති කර ගන්න. අහවලා මේ ඉන්නේ. අහවලා තමයි මට මතක් වුනේ. එයා කොච්චර හොඳද? කොච්චර ලස්සනද කියලා ඔන්න ඒ ගැන සතුටු වෙනවා. ඒ ගැන හිත බැස ගන්නවා. ඒ ගැනම හිත කියවනවා. ඒකම දැන් අල්ලගෙන. ඒකම දැන් උපාදාන කරගෙන. දැන් ඒකම ලෝකයක් හදාගෙන. ඒ ලෝකයේ තුල දැන් අපි රජ වෙලා. ඒ ලෝකයේ තුල දැන් අපි ඉපදිලා. ඊට පස්සේ ඔන්න ඒ යම් හේතුවක් කරාන ලෝකෙ බිඳ වැටෙනවා. ලෝකේ කඩාගෙන වැටෙනවා. අන්න ඒතකොට හිතේ හිත් ඇවුලක් පහළ වෙනවා. දැන් ආයෙත් අර පරණ හිටිය තැනට කඩාගෙන වැටෙනවා. අර හදාගත්ත ලෝකය දැන් අවසන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සමාධි භාවනා සූත්‍රයේදී මතක් කරලා දෙනවා අපි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන එයා අපි හිතින් අභිනන්දනය කිරීම හරහා හිතින් ඒව ගැන ඕන්ට වඩා සතුටු වෙන්න ගිහිල්ලා ඒව ගැන කියාපාන්න ගිහිල්ලා ඒවට බැස ගන්න ගිහිල්ලා තමයි තව තව ඒවා වැඩෙන්නේ තව තව මේවායේ බැස ගන්න ඊළඟට ඒවා තව තව උපාදාන වෙන්නේ ඒ උපාදානය හරහා අලුත් භව ස්වභාවයක් හිතින් හදාගත්ත ලෝකයක් ගොඩ නැගෙන්නේ ඒ ලෝකවල නැවත නැවත අපි උපදින්නේ ඒ ලෝකවල ඉපදුනාට පස්සේ ඒක යම් කාලයකදී ඒක ඒවා කඩාගෙන වැටෙන්නේ ඊට පස්සේ අන්න ආයෙත් අපි දුකට පීඩාවට දුම්නසට හිත රිදවීම වලට ලක් වෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ස්කන්ධ පංචකය තේරුම් ගන්නවා වගේම අපි මේක අල්ල බදා ගන්න ගියොත් මේවෙන් සතුට වෙන්න ගියොත් මේවට අනුග්‍රහ කරන්න ගියොත් දන්නේම නැතු. ඉතින් මේ සංසාර ගමනක් තමයි අපි ගමන් කරන්නේ. අපි හැබැයි අපි මේකේ නිවැරදි දේ තේරුම් අරගෙන මේ අභිනන්දනය නතර කළොත් ඒකෙන් නැවත නැවත සතුට වෙන ගතිය නතර කළොත් ඒක කියාපාන යන ගතිය නතර කළොත් ඒව අස්සට රිංග ගන්න ගතිය නතර කළොත් දැන් මොකද වෙන්නේ? එහෙනම් අන්න අර වගේ නන්දියක් මේ රාග මිශ්‍රිත සතුට වීමක් එහෙනම් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ බඳු නන්දියක් පහළ වෙන්නේ නැත්නම් එහෙනම් උපාදාන කිරීමක් වෙන්නේ නැහැ. ඒක නැවත ග්‍රහණය කිරීමක් වෙන්නේ නැහැ. අල්ල බදා ගැනීමක් වෙන්නේ නැහැ. අල්ල බදා ගැනීමක් නැත්නම් භවයක් නැහැ. ඒ බඳු අලුත් ස්වභාවයකට වෙනත් ස්වභාවයකට පත්වීමක් නැහැ. භවයක් නැත්නම් ජාතියක් නැහැ. ඒ බඳු තැනක ඉපදීමක් නැහැ. ඉතින් ඒ බඳු තැනක ඉපදීමක් නැත්නම් අර ජරා මරණ ශෝක පරිදේව මේ මොකක්වත් නැහැ. එහෙමනම් අර ඒ විෂම චක්‍රය බිඳිලා යනවා. එහෙමනම් අපි මේ ස්කන්ධයන් ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න ඒවා ග්‍රහණය කරන ගතිය අඩු වෙන්න ඕනේ. ඒවා උපාදාන කරන ගතිය අඩු වෙන්න ඕනේ. අල්ල බදා ගන්න ගතිය අඩු වෙන්න ඕනේ. ඒ වායින් කතන්දර ගොතන ගතිය අඩු වෙන්න ඕනේ. ඒ වායින් ප්‍රපංච කරන ගතිය අඩු වෙන්න ඕනේ. ඒවා දැක්කා දැක්කා පමණයි. ඒවා තේරුම් ගත්තා තේරුම් අරගෙන එහෙම පැත්තකින් තිබ්බා. ඔන්න ඒ වගේ தත්ත්වයකට හැවනම් අපි ක්‍රමානුකූලවපත් වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මේ ස්කන්ධයන් පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කරගත්තද ඊළඟට ඒවයි හට ගැනීම පිළිබඳව යාට නිවැරදි අවබෝධයක් තියෙනවද? ඒවා දුර වෙලා යන ආකාරය පිළිබඳව යාට නිවැරදි වැටහීමක් තියෙනවද? මේවෙන් ලබන්න පුළුවන් ආස්වාදයක් තියෙනවා. ඒක ගැනත් යාට යම් වැටහීමක් තියෙනවද? හැබැයි මේවයි ආදීනවත් සෑහෙන්න තියෙනවා. ඒව ගැනත් යාට යම් වැටහීමක් තියෙනවද? මේ ස්කන්ධයන්ගෙන් බැහැර වුණාට පස්සේ අර අපි කලින් මතක් කළා වගේ මේ ස්කන්ධයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් කරහා ඒවා ඒ අවබෝධය මත ඇතිවෙච්ච නිබ්බිදාවක් කලකිරීමක් කරහා හිතේ ඇතිවෙච්ච එපාවීමක් විරාගයක් කරහා හිත ඊළඟට නිදහස් වුණාද හිත මේ එකක්වත් අල්ල බදාගන්නේ නැතුව ඉන්න තත්වයකටපත් වුණාද ඒබඳු නිස්සරණයක් යම්සි කෙනෙක් දන්නවද සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච තන මෙන්න මේ කාරණා කීපය යම්සි කෙනෙක් හොඳට තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දන්නවද අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ මහණනි මෙන්න මෙබඳු අවබෝධයක් තියෙන යෝගාවචරයට කියනවා සෝවන් වෙච්ච කෙනෙක් කියලා. එයා මේ නැවතත් විනිපාතයකට එහෙම නැත්තම් මේ අපායකට යන්නේ නැහැ. නියතෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. එයා අනිවාර්යෙන්ම මීට වඩා වැඩි අවබෝධයකට නිවැරදි අවබෝධයකට තව තවත්පත් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ ස්කන්ධයන් පිළිබඳව යම්සි කෙනෙක් තුළ ඇතිවෙන මේ ගැඹුරු අවබෝධය සුළුපටු නෑ. එයා ඒ ගැඹුරු අවබෝධය තව තව දකින්න දකින්න වර්ධනය කරගන්න වර්ධනය කරගන්න ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම තේරුම් ගන්න ඒවා දුර් වෙලා යන ආකාරය, ෂය වෙලා යන ආකාරය, නිරුද්ධ වෙලා යන ආකාරය තේරුම් ගන්න. යම් අවස්ථාවක මේවට අහු වුණාම ඒ ලැබෙන ආස්වාදය මොන වගේද කියලා තේරුම් ගන්න. හැබැයි මේ ආස්වාදයට යට වෙලා ලබන ඒ ආදීනව මේවා තේරුම් ගන්න. මේවා ඔක්කොම අතහැරුණාට පස්සේ හිත පවත්වන්න පුළුවන් නිස්සරණය, හිත පවත්වන්න පුළුවන් නිදහස, හිත පවත්වන්න පුළුවන් උපාදාන නොකරන ස්වභාවය, කිසිවක ඇලුන බැඳුන්නේ නැති ස්වභාවය, හිතේ තියෙන නිස්කලංක භාවය, සමාහිත භාවය, සාමකාමී භාවය කියන මෙන්න මේ උත්කෘෂ්ඨ ස්වභාවය යම්සේනේ තේරුම් ගන්නවද? මෙන්න මේ බඳු කාරණා ගැන නිවැරදිව යම් කෙනෙක් තුළ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් අන්න බුදුහාමුදුරුවෝ කියනවා එයා අපායේ වැටෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තව තව ඉදිරි ගැඹුරු අවබෝධයක් කරාම යන කෙනෙක් එයාට තමයි යන්න සෝතාපන්න කෙනෙක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ සියල්ල නිවැරදිව තව තව අවබෝධ කරගෙන සියල්ලෙම නිදහස් වෙලා කිසිවක් උපාදාන නොකර අනුපාදා විමුක්තෝ හෝති, කිසිවක් උපාදාන නොකර සර්ව ප්‍රකාරයෙන්ම විමුක්ත වුණාද අන්න එයාට තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ඒකට අපිට තේරෙනවා මේ ස්කන්ධයන් පිළිබඳව අපි ඇති කරගන්නා වූ අවබෝධයේ සුරුපටු නෙමෙයි. ඒ අවබෝධය අපි නිවැරදිව අවබෝධ කරගන්නවා නම්, තව තව දියුණු කරගන්නවා නම්, ඒ ස්කන්ධයන් පිළිබඳව ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නවා නම් ඒකම අපි තුල ලොකු ඉදිරි ගමනකට, ආධ්‍යාත්මික දියුණුවකට මඟ පාදනවා. ඉතින් ඒක මේ දවසකින් දෙකකින් ඇති කරගන්න අමාරුයි. අපි ඒක ප්‍රතිපදාවක් වශයෙන් වඩන්න අවශ්‍යයි. මේක ධර්ම මාර්ගයක් වශයෙන් ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට අන්න අපිට සීලයක් අවශ්‍යයි. ඒකට යම් කිසි හිතේ ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. මේවා පිළිබඳව හොඳට විග්‍රහ කරගන්න, ඒ ස්කන්ධයන් නිවැරදිව හඳුනගන්න, ඒ ස්කන්ධේ හැසිරීම, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න අන්න හිතට යම් කිසි ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඒ වගේමයි මේක නැවත නැවත නිරීක්ෂණය හරහා හිතේ දියුණු වෙන ප්‍රඥාවක් අවශ්‍යයි. එමනම් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවක් අපිට අනුගමනය කරන්න අවශ්‍යයි මේ කියන පුළුල් අවබෝධයක් කරා යන්න. එමනම් පින්වත්නි, අපිට තේරෙනවා මේ ස්කන්ධ පංචකය ගැන මේ බුදුරජාන් වහන්සේ කියලා දෙන ධම්මානුපස්සනා කොටසේදී ඒ කොටස හඳුනා ගැනීම වශයෙන් ඒව මත හොඳට සිහිය පිහිටුවීම කියන සතිපට්ඨානයත්, ඒ ස්කන්ධේ යථා ස්වභාවය තේරුම් ගනිමින් ඒකේ අනිත්‍ය ලක්ෂණය හඳුනා ගනිමින්, එයාගේ චර්යාව, එයාගේ හැසිරීම තේරුම් ගනිමින් ගත කරන ඒ නුවණ දියුණු කරන ඒ සතිපට්ඨාන භාවනා කොටසත්, ඒ වගේම මේක ප්‍රතිපදාවක් වශයෙන් දිගට දියුණු කරගෙන යන, ඉතින් තමන්ගේ ජීවිතයට ඒකාබද්ධ කරගෙන දිගට දියුණු කරගෙන යන ප්‍රතිපදාවක් වශයෙන් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ආරෂ්ඨාංග මාර්ගයත් අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් අපි යම්ස කෙනෙක් මේ වගේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් අන්න එයාට තමන්ගේ හිත කෙලසුන්ගෙන් නිදහස් කරගන්න, මේ ගැඹුරු නුවණක් අවදි කරගන්න, හිතේ දුක් දොම්නස් දුරු කරගන්න, හිතේ තියෙන යම් සෝක කිරීම, හඬා වැළපීම් දුරු කරගන්න, නිවැරදි මාර්ගය මෙන්න මේකයි කියලා තමා තුළින්ම අවබෝධ කරගන්න, ඒ අවබෝධය හරහාම හිත නිවා ගන්න, හිතේ සැනසීමක් ඇති කරගන්න, සංසිඳීමක් ඇති කරගන්න, ලෝකයේ තුල දැවෙන්නේ නැතුව නිවිලා ජීවත් වෙන්න අන්න ඒ කෙනාට හැකි වේවි. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි විනාඩි 5ක් විතරගේ කාලයක්, විනාඩි කීපයක් එහෙමනම් මම හිතනවා ගිය පාරත් අපිට භාවනාවක යෙදෙන්න කාලය නොලැබිච්ච නිසා අපි එකපාරටම ධර්ම සාකච්ඡාවට පිවිසෙන්නේ නැතුව අපි සුළු වෙලාවක් ගිමන් නිවන්න සුළු වෙලාවක් අපි භාවනාවක යෙදෙමු. භාවනාවක යෙදিলা ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාවට පිවිසෙමු. හොඳයි, මේ පින්වතුන් පුළුවන් දැන් තමන්ගේ කයට අවධානය ගන්න පුළුවන්. ඇස් දෙක පියාගන්න, හිත සැහැල්ලු කරගන්න. දැන් මේ ධර්ම ශ්‍රවණයේදී අහපු දේවල් දැම්මම ඔක්කොම ඔලුවට දාගන්න නැතුව පොඩ්ඩක් ඒ ටිකත් පැත්තකින් තියන්න උත්සාහන්ත වෙන්න. හිස කෙලින් තියාගන්න, ඇස් දෙක බොහොම සැහැල්ලුවෙන් සරලව පියාගන්න, බෙල්ල කෙලින් තියාගන්න, උරහිස් හිර කරන්නේ තද කරන්නේ නැතුව සැහැල්ලුවෙන් තියාගන්න. අත් දෙක ඔඩොක්කුව මත නැත්තම් මේසයක් මත සැහැල්ලුවෙන් තියාගන්න. උඩුකය ඍජුව තියාගන්න. පාද දෙකත් සැහැල්ලුවෙන් තියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න. හොඳට තමන් වෙතට තමන්ගේ කයට සිහිය ගන්න. අවධානය යොමු කරන්න. බලන්න හිතින් පිරිමැදලා මේ කය හරියට නිකන් චෛත්‍යයක් බැඳා වගේ, දාගැබක් බැඳා වගේ, එහෙම නැත්නම් හුඹහක් තැනුවා වගේ හොඳට පටල වෙලා තියෙනවා දැන් මේ කය. කිසි පැත්තකට ඇල වෙලා බර වෙලා නැහැ. හොඳට ඍජුව තියෙනවා, සමමිතිකව තියෙනවා, සමබරව තියෙනවා, බොහොම සැහැල්ලුයි. බලන්න තමන්ට මේ කායික සැහැල්ලුව දැනෙනවද කියලා. කායික සුවය, ඉඳගත්තුම දැනෙන සුවය තමන්ට දැනෙනවද කියලා බලන්න. ඒ සුවය අත්දකින්න. හිතේ පහළ වෙන සිතුවිලි පැත්තකට දාන්න. ඒවට වටිනකමක් දෙන්න යන්න එපා. ඒ වෙනුවට මේ තබන් ලබන අත්දැකීම තේරුම් ගන්න. ඒ ගැන වැටහීමෙන් අවබෝධයෙන් ඉන්න. තමන්ට මොනවද දැනෙන්නේ? මේ මොහොතේදී මොනවද දැනෙන්නේ? නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න. අතීතයේ ඔස්සේ හිත යනවා නම් ඒවට වටිනකම් දෙන්න යන්න එපා. ඒවා හුදු මතකයන් පමණයි. ඒ මතකයන් පොඩ්ඩක් පැත්තකින් තියලා මේ මොහොතේ වර්තමානයේ අපිට දැනෙන මේ සරල ඍජු අත්දැකීමට නැවතත් හිත ගන්න. ඒ වගේමයි අනාගත අපේක්ෂාවන් ඔස්සේ, බලාපොරොත්තු ඔස්සේ, සැලසුම් ඔස්සේ හිත යනවා නම් ඒකටත් වටිනාකමක් නොදී නැවතත් වර්තමානයට හිත ගන්න. මේ අත්දැකීම හරිම සරලයි, බොහොම ඍජුයි. මේ මොහොතේ ලබන අත්දැකීමක්, හිතින් හිතල ලබන අත්දැකීමක් නෙමෙයි. තමන්ට ඍජුව මේ මොහොතේ දැනෙන අත්දැකීමක්. දැන් අපි මේ අත්දකින්නේ අපේ රූපය, රූප උපාදානස්කන්ධය. අපිට පුළුවන් ද මේකේ විවිධාකාර දැනීම් තේරුම් ගන්න? මේක තියෙනවා තදවීම්, මෘදුවීම්, යම් යම් ගොරෝසු තැන්, සියුම් තැන්, සිනිඳු තැන්, බරවීම්, සැහැල්ලුවීම්. මේ කය තියෙනවා. පුළුවන් ද මේ ලක්ෂණ තේරුම් ගන්න? ඒ වගේමයි ඇතැම් වෙලාවට දාඩිය වැగిරෙන ගති, ලේ ගමන් කරන හැටි සමහරට තේරෙනවා. එහෙම නැත්නම් මේ කයේ යම්කිසි උණුසුමක් දැවෙන ගතියක්, තැවෙන ගතියක්, සිසිල් ගතියක් අන තමන්ට තේරෙනවා. එහෙම නැත්නම් මේ කය චලනය වෙන හැටි, උදරය පිම්බෙන හැටි, උදරය හැකිලෙන හැටි, හුස්ම ගන්න හැටි, හුස්ම හෙළන හැටි, කම්පණය වෙන හැටි අන තේරෙනවා. මේ ඔක්කොම අපි අත්දකින්නේ රූප උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. මේ කායानुපස්සනාවේදී අපි එහෙමනම් රූප උපාදානස්කන්ධය හොඳට තේරුම් ගන්නවා. කුමක්ද මේ රූප උපාදානස්කන්ධය කියන්නේ කියලා අන්න මේ කය අනුසාරයෙන් අපි තේරුම් ගන්නවා. එතකොට මේක මේ මම නෙමෙයි, මේක මගේ දෙයක් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි, මේක සත්වයේ පුජ්‍යලයක් නෙමෙයි, මේ රූප උපාදානස්කන්ධයක්. විවිධාකාර රූප, රූප වල විවිධ ලක්ෂණ ඒගොල්ලෝ පෙන්눔 කරනවා. අපිත් හොඳ අවධානයෙන් ඒකාග්‍රතාවය පවත්වමින් මේක ඉගෙන ගන්නවා. ඒවා හඳුන ගන්නවා, වටහා ගන්නවා. ඇතැම් වෙලාවක චලනය වෙනවා. ඇතැම් වෙලාවක නිකන් කම්පන රාශියක් වශයෙන් දැනෙනවා. ඇතැම් තැනක තදවීම, ඇතැම් තැනක හිරවීම, ඇතැම් තැනක ඇතිල්ලීම, ඇතැම් තැනක බරවීම, සැහැල්ලුවීම. සැලවීම, පිම්බීම, හැකිලීම, සියල්ලම විවිධාකාර ධාතු ලක්ෂණ. අපිට පුළුවන් නම් බොහෝම පිරිසුදුව මේ විවිධ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් වාසය කරන්න. එතකොට ඔන්න අපි මේ රූප උපාදානස්කන්ධය හොඳින් තේරුම් ගනිමින් වාසය කරනවා. ඒවා හැසිරෙන හැටි අපි අධ්‍යයනය කරනවා. අපේම අත්දැකීමක් වශයෙන් අපි හඳුන ගන්නවා. පොතේ තිබිච්ච එක නෙමෙයි, අහපු බන නෙමෙයි, දැන් අපි අත්දකිනවා. මේ රූපය කොහොමද වෙනස් වෙන්නේ? මේ දැනෙන වේදනාවන් කොහොමද වෙනස් වෙන්නේ? හිතට එන සිතුවිලි කොහොමද වෙනස් වෙන්නේ? හිතේ යම් යම් සංඥා පහළ වෙනකොට ඒවා කොහොමද වෙනස් වෙන්නේ? විවිධ චේතනා පහළ වෙනකොට කොහොමද ඒවා වෙනස් වෙන්නේ? මං ඒ එකක්වත් අල්ලන්න යන්නේ නැහැ. ඒවෙන් ලොකුව අමුතු සතුටක් ඇති කරගන්න යන්නේ නැහැ. අහවල් එක පහළ වුණා කියලා ඒවා කියාපාන්න යන්නෙත් නැහැ. ඒවට තණ්හාවෙන් බැසගන්න යන්නෙත් නැහැ. පැත්තකට වෙලා, අඩියක් පස්සට වෙලා ඒව දිහා බලනෝ. හොඳයි පින්වත්නි, මේ පින්වුතුන්ට දැන් ඇසරින්න පුළුවන්. එමනම් අපි දැන් ධර්ම සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙනවා. මේ පින්වුතුන්ට අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනා සම්බන්ධයෙන් හෝ යම්කිසි ගැටලුවක් තියෙනවා නම්, යම්කිසි සාකච්ඡාවක් බඳුන් කරන්න යම් කාරණාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
මට තේරෙනවා නිකන් සතු මාත්‍ර වශයෙන් වගේ පුළුවන් විදිහටම බහැසින් තමයි පොඩ පොඩ පුළුවන් කියලා.
හරි.
ඒකෙදි තේරෙනවා දැන් සමහර වෙලාවට නිකන් හුස්මට හිත යනවා. අර කරගන්න පුළුවන් වෙලාවට කිසිම දෙයක් කරමු කරන්න තියෙන පුළුවන් වෙලාවට තේරෙනවා. කැහරි තෝයක් තියෙනවා, එතන හිතවක් තියෙනවා. ඒක නිකන් ශාන්ත දැනක් කියලා තේරෙනවා. පොඩි වෙලාවක් එතන ඉන්න පුළුවන් කියන එකත් තේරෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ සෞනහන්සේ ඊට පස්සේ අර ඒක ගැන මම හිතන්නේ කියන ධර්මපසනාව චිත්තන පසනාව වගේ තමයි. කියන්නේ දැන් මේක මෙතනටයි වැටෙන්නේ, මෙහෙම වෙන්නේ කියලා ගොඩක් විදිහ කියන්න ඕනේ කොහොමද කියලා එහෙම පෙළ ගැස්සෙනවා වගේ එකකුත් වෙනවා. ඒක වෙනකොට නිකන් එකපාරට ආනේ මේ මේක නේ කියලා වගේ අර එහෙම දැනෙනවා.
හරි.
එතනදි මට තේරුණේ ස්වාමීන් වහන්සේ දැන් අපි මෙතන කරන්නේ පංච උපාදාන සංයයන් දෙකේ උපාදානේ නැති කිරීම. එතකොට අපි ඒ කියන්නේ වුණා කියන තැනින් නවතිනවා, දැනුණා කියන තැනින් නවතිනවා. ඒක ප්‍රපංච කරන්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ කියන එකයි කරන්නේ කියන එක තමයි මට දැන් තේරුණේ.
හොඳයි.
ඔබ වහන්සේ දැන් කියුවේ කේස් ඛණ්ඩයන්ට කිව්වේ රූප වේදනා සංඥා සංස්කාර විඥානනේ.
ඔව්.
ඒක පංච උපාදාන ස්කන්ධය ඇස කන දිවනාසය පස්ස පොසබ්බනේ.
නෑ 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 නෑ. එතන තමයි පැටලිල්ලක් තියෙන්නේ. දැන් එතන දැන් බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධයන් පැත්තෙන් විස්තර කරන ස්කන්ධ දේශනාවකුත් තියෙනවා, ආයතන පැත්තෙන් විස්තර කරන ආයතන දේශනාවකුත් තියෙනවා. දැන් අපි ඔය දෙක ගලප ගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අද අපි විස්තර කරේ රූප උපාදාන ස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන. ඊළඟට දැන් ඔය කතා කරපු අපි තුම ඇස කන නාසය දිව කය මනස ඒවට අනුමුණු වෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මනස මේ ධම්ම කියලා එතන ආයතන පැත්තකින් විස්තර කරනවා. ඒ ආයතන වල ඇස කන නාසය දිව කය කියන ඒ පහයි ඒවට අරමුණු වෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවයි ඒ ඔක්කොම අයිති වෙන්නේ රූප උපාදාන ස්කන්ධයට. එතකොට අර ආයතන 12න් 10ක්ම අයිති වෙන්නේ රූප උපාදාන ස්කන්ධයට. ඊළඟට ඒ ආයතන වල එන මන කියන ආයතනයයි මනසට අරමුණු වෙන විවිධ අරමුණුයි ඒ ටික තමයි අයිති වෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධ හතරටම. ඇත්තටම ස්කන්ධ පංචකය වශයෙන් විස්තර කරනකොට රූපයට දීලා තියෙන්නේ පහෙන් එකයි. පහෙන් හතරක්ම විස්තර කරන්නේ මානසික පැත්ත. ආයතන පැත්තෙන් විස්තර කරනකොට 12න් 10ක්ම විස්තර කරන්නේ රූපයට, ඉතිරි දෙක විස්තර කරන්නේ මනස පැත්තට. එතකොට අපිට තේරෙනවා මෙතන ඒ චරිතානුකූලව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් ඇතම් කෙනෙක් හුඟා පැටලිලා ඉන්නේ අපි හිතමු ඔන්න මනසේ. එයාට රූපය ගැන එච්චරම මේ ලොකු ගැටලුවක් නැහැ. හිත ගැන තමයි යාගේ හුඟා පැටලිලි සහගත ගතිය තියෙන්නේ. හිතේ තමයි ලොකු පැටලිල්ලක් තියෙන්නේ. හිතෙන් තමයි ලොකුවට මමේ කෙනේ පුජ්‍යලේ කදාගෙන ඉන්නේ. එයාට හිත තමයි විග්‍රහ කරගන්න වැදගත් වෙන්නේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ හිත ගැන වැඩියෙන් විග්‍රහ කරන, එහෙම නැත්නම් එයාට හිත තේරෙනවා නම් වැඩියෙන් අන්න ඒ ගැන දේශනාවක් කරනවා. ස්කන්ධ ගැන දේශනාවක් කරනවා. හැබැයි ඇතම් කෙනෙක් පැටලිලා ඉන්නේ එක්ක රූපේ. එයාට රූපය හොඳට විග්‍රහ කරගත්තොත් අන්න ඒ පැටලිල්ලෙන් නිදහස් වෙන්න පුළුවන්. පැටලිල්ලෙන් ගැලවෙන්න පුළුවන්. එයාට මනස ගැන වැඩි කියන්න යන්නේ නැතිව එයාට රූපය ගැන හොඳ විග්‍රහයක් කරලා දෙනවා. එයාට ඒක වටහා ගන්න පහසුයි. හුඟක් කෙනෙකුට රූපේ වටහා ගන්න පහසුයි හිතට යනවට වඩා. ඉතින් අන්න රූපේ ගැන වටහා ගන්න එයා මේ ලබන අත්දැකීම් ගැන තේරුම් ගන්න අන්න මේ ස්කන්ධයන් ගැන කියනව වෙනුවට රූපේට ප්‍රමුඛතාවයක් දීපු එහෙමනම් ඒ ආයතන සම්බන්ධයෙන් කියලා දෙනවා. ඒ නිසා දැන් ඔය කියපු මේ එකේදී තේරුම් ගන්න තියෙන්නේ තමන් අත්දැකලා තියෙන දේ හරි මෙතෙන්දී කරන්න හදන්නේ උපාදාන නොකර සිටීම. එතකොට ඒ දැනෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා ඒ අසගන්නාසාදී ඉඳුරන් මේ ඔක්කොම වැටෙන්නේ රූප උපාදාන ස්කන්ධයට.
තනි මට පොඩි ප්‍රශ්නයක් ආවා දැන් ඇත්තටම ඒක ගොඩක් හොඳයි හැබැයි ඒ වුණාට දැන් ධර්මයේ ඊට පස්සේ ඔක්කොම අත්තර හිතෙන්නේ ඊට පස්සේ ප්‍රශ්නයක්
නෑ ඒක ඇවිල්ලා මේ ඔව් ඒක ඇවිල්ලා මෙහෙමයි ඒ කියන්නේ තමන්ට ඌමනා දේ මතක තියාගන්න පුළුවන් අනවශ්‍ය දේ බැහැරලා යනවා ඒ හින්දා ඒක පාඩුවක් වෙන්නේ නැහැ හිතන්න තමන්ට බොහොම වැදගත් කාරණාවක් මතක තියාගන්න අවශ්‍ය නම් ඒක හොඳට හිතේ ධාරණය කරගන්න පුළුවන් පසුබිම සකස් වෙනවා. ඒ නිසා සතිය දියුණු කිරීම භාවනා වැඩිම අමතක වීම පිණිස නෙමෙයි වෙන්නේ. අනවශ්‍ය දේවල් ඉක්මනටම අමතක වෙලා යනවා. හිතට හානිකර දේවල් ඉක්මනටම හිතින් බැහැර කරගන්න අවස්ථාව සැලසෙනවා. හැබැයි වොමනා දේ මතක තියාගන්නත් පහසු වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය රාණි රාජපක්ෂ මෑණියන් ඉදිරිපත් කරන්න
පුළුවන්. මට ප්‍රශ්නයක් සහ ඔබහන්සේගෙන් අගෙන කාරණා කිහිපයක් ස්වාමීන් වහන්සේ අද ඔබහන්සේගේ ධර්ම දේශනාව ඇසුරෙන්නේ ඒකමතර පොදුවේ ධර්මයක තමයි වැඩි බරක් කියලා මට
හිතෙනවා.
ඔව්. අද ඔබහන්සේ අද දේශනා කළ ඉදපත්ේතාව සහ ඊට උදාහරණයක් දෙන පටිච්ච සමුප්පාදයේ ධර්මය ගැන. මට සංයුක්තනිකායේ දෙවන කොටසේ නිදානවද සංයුක්තයේ දස බලයක් දීලා උපලිත සූත්‍රය හදින මම සාමාන්‍ය කවදාවත් ඒක අහලවත් නැහැ.
මොකද්ද සූත්‍රය නම කිව්වේ?
උපනිෂද්.
හරි ඔව්. දැන් අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නට ආවොත් හරි හරි හොඳයි මේ දැන් ඇහෙනව නේද? හරි දැන් අපේ මුල්ම ප්‍රශ්නට ආවොත් ඇත්තටම දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියන එක ඒක ඇත්තටම ඔය සූත්‍රය විතරක් නෙමෙයි දැන් බුදුරජාන් වහන්සේ දුක ගැන මේ ප්‍රකාශ කරන තැන්වල බුදුරජාන් වහන්සේ කියනවා මේ දුකේ තියෙනවා කියලා පැති දෙකක්. ඒ තමයි යම්ස කෙනෙක් දුක නිසා එක්ක සම්පූර්ණයෙන් බොහොම මුලාවටපත් වෙනවා සිහි විකල් භාවයටපත් වෙනවා. එච්චරට යාට දුකක් ඇති වෙලා. හිතන්න යම්ස කෙනෙක්ගේ දරුවෙක් නැති වුණා, තමන්ගේ ඥාතියෙක් නැති වුණා, හිත මිත්‍රයෙක් නැති වුණා. ඉතියා ඒකම ගැන තැවෙනවා, ඒකම අඬනවා, පපුවේ අත ගහ ගන්නවා, විලාප දෙනවා. ඒ හරහාම යා අතිශය දුක් පීඩාවකටපත් වෙනවා, මුලාවකටපත් වෙනවා, සිහි විකල් භාවයකටපත් බවට පවාපත් වෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි බුදුරජාන් වහන්සේ පෙන්නනවා දුකේම තියෙනවා පරියෙට්ටි වේපක්ඛම් කියලා. දුකේ විපාක දෙකක් වශයෙන් මේක පෙන්වන්නේ. එක විපාකයක් තමයි අර වගේ බොහොම වෙහෙසට හඬා වැළපීම් වලට, පපුවේ අත් ගසා ගැනීම් වලට, ඒ මුලාවකට සිහි මුලාවකට පවාපත් වෙනවා. ඒක ඒ ඒකාන්තයක්. අනිත් පැත්ත තමයි මේ දුකෙන් ගැලවෙන්න කොහොමද කියලා අන්න යා හොයන පැත්තකට, පරිේශන පැත්තකටත්පත් වෙනවා. සොයන පැත්තකටපත් වෙනවා. එතකොට මෙන්න මේ සොයන පැත්තටපත් වෙච්ච කෙනාගේ හිතේ අන්න ශ්‍රද්ධාවක් පහළෙනවා. මේ බඳු ක්‍රමයක් අන්න අහවල් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද? මෙන්න මේ බඳු දුකක් ගැන දේශනාවක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද? දුකට හේතුවක් දේශනා කළා තියෙනවා නේද? ඒක දුකෙන් මිදීමක් ගැන දේශනා කළා තියෙනවා නේද? දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් දේශනා කළා තියෙනවා නේද කියලා අන්න ඒ දුකටපත් වෙච්ච කෙනා සොයනකොට මේ ප්‍රතිපදාවක්, මාර්ගයක්, ගැලවුම් මාර්ගයක් හොයනකොට අන්න යාට හිතේ ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒ නිසා ඒ දුකේ විපාකයක් වශයෙන් තමයි එතකොට ඒ සෙවිල්ල කියන ඒ අනිත් විපාකයේ තියෙන්නේ. ඒ හරහා අන්න හිතේ ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒක හොයාගෙන යනවා, යා මාර්ගයක් හොයාගෙන යනවා. ඒතර මාර්ගය පොඩ පොඩ යාට තේරෙන්න යාගේ හිතේ ශ්‍රද්ධාව පහළ වෙලා ওই විදිහට අර මේ කියන ඒ විස්තර ටික ඒ කියන මේ කටයුතු ටික ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා මේ ඔය උපනිෂ සූත්‍රය අතරම බොහොම සුවිශේෂී සූත්‍රයක්. හරි ලස්සන්ට ඒ දුක කියන කොටසෙන් නතර නොවි එතනින් ශ්‍රද්ධාව පහළ වෙන හැටි, එතනින් ඊළඟ කොටස් වලට යන හැටි, එතනින් ඊළඟට අවබෝධයක් කරා යන හැටි විස්තර කරලා දෙනවා. ඊට පස්සේ තවත් මොකද්ද රාණි මේනුව ඇහුවේ? ඇහෙන්නේ මියුට් වෙලා තියෙන්නේ.
මයික් එක අන්මියුට් කරන් තරයි මෑනියක් දෙස්සලම.
හරි, දැන් හරි.
ඒ සූත්‍රයේ කියවට පස්සේ මට නිකන් අදීන ප්‍රබෝධයක් ඇතුළේ මේ දෙන්න දෙයක් මම අහලම නැති කර.
ඔව්.
අපි සමස්තය චක්‍රය රවුමක් කරවට යන එකක්
නේද?
ඒක නිදිර පරින්නේ කොහොමද කියලා.
ඔව් ඔව් ඔව්. ඒක හරි. ඒක හරි.
එතකොට මම අනික් මගේ නිරීක්ෂණයක් කරනවා කියන්නේ අර නායක ස්වාමීන් වහන්සේගෙන් හදන්නේ ඕනෑම චිත්තක්ෂණයක ප්‍රතිලේඛයේ කියන ආසව අනුසය පුරාණ කර්ම නව කර්ම හදිස්සි මනෝචින්තන ආදී ඔක්කොම අතරින් ඒ ගොල්ඩින්ගේ සුඩා එයින් එකක් තෝරගන්න එක කොහොමද වෙන්නේ? මේ නිසා කෙතරම්ගේ සංසන්දයක් තියෙනවද කියන නායක ස්වාමීන් වහන්සේ
පහදලා
දුන්නා.
ඒක තමයි. අපි අර ධර්මය අහලා තියෙනකොට, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබලා තියෙනකොට ඔය ඒ නිවැරදි මාර්ගයට අපේ ට්‍රැක් එක මාරු කරගන්න, නැත්නම් අපි යා යුතු මාර්ගයේ මෙන්න මෙතෙන්ට දාගන්න ලොකු පිටුවහලක් ලැබෙනවා. අනිත් කෙනෙක් ඒතර පාර පෙන්නලා තිනවා. ඔයා ඔහොම ආඩාන්න ඉඳලා හරියන්නේ නැහැ, මේක මෙන්න මේ විදිහට කරන්න කියලා අන්න යම්සිස් කල්යාණ පුරුෂයෙක් මේ පැත්ත පෙන්නලා දෙන්නත් පුළුවන්. එතකොට අන්න එයා හරි පාට වැටෙනවා. ඒ නිසා අපිට හැමෝම එක පාටම මෙතන සෙවිල්ලේ පැත්තටම යනවා නෙමෙයි. කෙනෙක් ඔන්න ආයේ මේකෙන් දුක් වෙනවා, වැළපෙනවා, හඬා වැළපෙනවා. මේක ඔන්න තමන්ම තේරුම් ගන්නවා මේක මෙහෙම කර කර ඉඳලා හරියන්නේ නැහැ, මම මේකෙන් ගැලවෙන්න ඕනේ. නැත්නම් වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා ඔකම අඩාණ්ඩා ඉඳලා හරියන්නේ නැහැ, ඔයා මේ තව මේ වෙන මාර්ගයක් තියෙනවා, ඕල්ටර්නටිව් එකක් තියෙනවා. ඒක උත්සාහ කරලා බලන්න. තව කෙනෙක් මෙහෙවනවා, නැත්නම් මඟ පෙන්වනවා. ඒ නිසා කරුණු රසක් මුල් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ අර අපේ ඇතුලේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් අනුව අපි හැමදාම මේ වටවලල්ල යන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඔව් නෑ, ඒකෙ එන්නේ මේ නිබ්බේධික සූත්‍රයේ එන්නේ අංගුත්තර නිකාය චක්කනිපාතේ. ඒක මේ ඇත්තටම ගිය ඔය 6 වෙනිදා තිබුණා නිසරණවණේ භාවනා වැඩසටහන. ඒක එක් දින වැඩසටහන. ඒකෙදී ඔය නිබ්බේධික සූත්‍රයේ දුක පිළිබඳව තමයි කතා කරන්න තිබුණේ. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුකේ තියෙනවා කාරණා කීපයක්. ඒ කාරණා කීපයේ දුකේ තියෙන විපාක දෙකක් පෙන්නනවා. ඒ විපාක දෙක වශයෙන් පෙන්නන්නේ සම්මෝහ වේපක්කම් කියන කොටසකුයි පරියෙට්ටි වේපක්කම් කියන කොටසකුයි. සම්මෝහයට පැමිණිය මුලාවට පැමිණෙන දක් පැත්තක් තියෙනවා, විපාකයක් තියෙනවා. එහෙම නැත්නම් පරිේශණය කරන සොයා බලන විපාකයක් තියෙනවා. හොඳයි.
ඊළඟ පැලේ විචිතාව කියන කෙනෙක් ඉන්නවා, එයාට ඉදිරිපත් කරන්න පුළුවන්.
මියුට් කරන්න. හරි. ඒක තමයි. එවෙලට එවෙලට තමයි අපි බලන්න ඕනේ.
දැන් පංචස්කන්ධය කියුවාම රූප වේදනා සංඤා සංඛාර වලින් හැදිලා තියෙනවා එහෙම කියලා නෙමෙයි. එවෙලට එවෙලට ඒකත් තමයි කිච්චම
ඇති වෙනවා. ඉපදිනවා. ඔව්. ඔව්. ඒක ඒක නිකන් කලින් හැදිලා තියෙනවා, කලින් හැදිලා තියෙනවා කියනකට වඩා වැදගත් වෙන්නේ එතන එතන අපිට අත්දැකීමක් වශයෙන් අපි අත්දැකීම් ලබනකොට ඔය ස්කන්ධ පහ අනුසාරයෙන් අපිට මේ අත්දැකීම විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මේ එතන එතන පහළ වෙන්නේ මේ ස්කන්ධ පහක්. මේක මේ මගේ අත්දැකීමක් කියලා මම අර්ථ දක්වනවා. මම සැප විඳිනවා, මම දුක් විඳිනවා, මට අහවල් දේ වෙලා, මට ලෙඩ ගැනිලා, එහෙම කියලා ඉතින් අපි ලබන අත්දැකීම අපිට අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් අනුව අපි අර්ථකථන දෙනවා. නමුත් ඇත්ත වශයෙන් තියෙන්නේ මේ ස්කන්ධ පහක පහළ වීමක් තියෙන්නේ.
කලින් එක
පොරොන්දු නැහැ දැන් රූප ස්කන්ධයට මේ බාහිර රූපවල ඒකයි අර බුදුරජාන් වහන්සේ ස්කන්ධ පහම විස්තර කරනකොට ඒ එක එක ස්කන්ධයක් ගැන 11 ආකාරයකින් විස්තර කරනවා. අතීත අනාගත පච්චුප්පන්න කියලා කාලත්‍රය පැත්තෙන් විස්තර කරනවා. අජ්ජත්තික බාහිර කියලා ඇතුළත බාහිර කියලා පැත්තකින් විස්තර කරනවා. හීන ප්‍රනීත කියලා අර ඒකේ තියෙන මේ සියුම් බව නැත්නම් ඒකේ තියෙන රස විඳීම් පැත්තෙන් විස්තර කරනවා. ඊළඟට ඕලාරික සුකුම කියලා රළු සූක්ෂම භාවය පැත්තෙන් විස්තර කරනවා. ඊළඟට දුර සන්තික කියලා මේ දුර ළඟ කියන පැත්තෙන් විස්තර කරනවා. ඒ වගේ අර අපිට අපි ලබන අත්දැකීම් ක්ෂේත්‍රය සියල්ලම මේකේ යොදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතකොට මේකෙන් මග හැරෙන්න දෙයක් නැහැ. තොර බාහිර ලෝකයක් බාහිර රූපත් මේකටම අන්තර්ගතයි. බාහිරේ යම් වේදනාවක් තිනවනම් ඒකත් මේකට අන්තර්ගතයි. බාහිරේ යම් සංඥා සංස්කාර විඥාන අනිත්‍යය ලබන දේවල් තිනවනම් ඒ ඔක්කොම සියල්ල මේකට අන්තර්ගතයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කොටසෙත් එනවා ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ඉති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ඔය විදිහට විස්තර කරනවා. කියන්නේ කෙනෙක් හොඳට මේ ස්කන්ධයන් ගැන තමා වශයෙන් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ කියලා අපි කියාගන්නා මේ ස්කන්ධ ටික ගැන හොඳට විග්‍රහ කරලා දකින්න මෙබඳුම ස්වභාවයක්මයි එළිය තියෙන්නේ කියලා ඒ බහිද්දා වශයෙන් දකින්නත් අනුමාන ඥානයක් වශයෙන් දැනගන්නත් එයාට පුළුවන් වෙනවා.
දැන් අපි කාටහරි බණිනවා ඒ හිමි හෙන් හිතෙන් විදිහම වන්
ඒක තමයි. ඒක ඉතින් අපේ හිතේ අර ඒ එන ආවේගයට අපි ඒ ආවේගේ පිට කරනවා බැනීම හරහා නේද? ඒක අපිට දරා ගන්න බැහැ. ඉතින් අපි ඒ බැනීම හරහා යම්කිසි ඒ ආවේගයේ ශේවීමක් ඒක ප්‍රකාශ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් නම් හැබැයි ඉතින් අපි ඉතින් තේරුම් ගන්න ඕනේ මේ හරහා වීතික්‍රමණයක් සිද්ධ වෙනවා. යම්කිසි අන්දමකින් මගේ අතින් පරිශවාචන කියවුනොත් ඔන්න මම සිල් බිඳ ගන්නවා. නැත්තම් ගහන්න බණින්න ගියොත් ඔන්න මගේ සීලය කැඩෙනවා කියලා හැබැයි වීතික්‍රමණයක් මතට යනවා. ඉතින් පස්සේ ඒ වීතික්‍රමණය නතර කර ගන්නවා. ඊට පස්සේ හැබැයි තාමත් අර ඇතුලේ දැවිල්ල තියෙනවා. තාමත් ඉතින් කේන්ති යනවා, කේන්තියෙන් දැවෙනවා. ඒ මට්ටම තාම තියෙනවා. ඊට පස්සේ තව තව සිහිය දියුණු කරන්න ඒ දැවෙන ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. මොකද අපිට ඒ කේන්තිය ඒ කේන්තියේ මුල් යුගයේදී නැත්තම් ආරම්භක මට්ටමේදීම හඳුනා ගන්න පුළුවන් ශක්තියක් අපි තුල ගොඩනගෙනවා. එතකොට අපි යාව පෝෂණය කරන්න යන්නේ නැහැ. යා මුල් යුගයේදීම අඳුනගත්තා. එහෙම්ම ඊට පස්සේ අපිට ඒක විපස්සනාවකට නම් වෙලා සතිමත් වෙලා ඒක බැහැර කරගන්න පුළුවන් කමක් ඇති වෙනවා. එහෙම කියනට වඩා මගේ හිතේ තියෙනවා කේන්ති යෑම සඳහා හැකියාවක්. අපි කියන පොටෙන්ෂල් එකක් කියලා. ඒකට තමයි කියන්නේ අනුසය ධර්මයක් කියලා. පටිග අනුසයක් කියලා නිකන් හිතේ ඒ යම් යම් බාහිර හේතු සාධක සකස් වුණාට පස්සේ ඒ ඇතුලේ තියෙන ඒ හැකියාව, ඒ ප්‍රවණතාව නිසා මට කේන්ති යනවා. ඉතින් එහෙනම් මම මේ ප්‍රවණතාවය හඳුනා ගන්න ඕනේ. මගේ හිතේ තියෙන ඒ වැරදි ආකල්පය, එහෙම නැත්නම් වැරදි පුරුද්ද මම හඳුනා ගන්න ඕනේ. අන්න පටිඝ අනුසය කියන එක එහෙනම් හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒ වැරදි පුරුද්දට අනුග්‍රහ නොකර ඉන්න, ඒකට උල්පන්දම් නොදී ඉන්න, ඒක තව තව වඩන්නේ නැතුව ඉන්න මම උත්සාහවන්ත වෙන්න ඕනේ. කේන්තිය පහළ වුණා, මම ඒක හඳුනාගත්තා. හැබැයි මම එයාට වහල් වෙන්න යන්නේ නැහැ. එයාට පෝර දාන්න යන්නේ නැහැ. එයාට හැම යන්න ඉඩ හරිනවා. එතකොට මං අර මගේ හිතේ තියෙන ඒ වැරදි පුරුද්ද ඔන්න දැන් පොඩ්ඩක් දුර්වල වෙනවා. මම එයාව අනුකරණය කරන්න ගියොත්, එයාට උදව් කරන්න ගියොත්, එයා කියන විදිහට හැසිරෙන්න ගියොත් එයාව තව පෝෂණය වෙනවා. ඒ වෙනුවට මම මේක හඳුනගෙන එයාට හැම යන්න ඉඩ හරිනවා. ආයෙත් උන ආයි පහලනවා. ඒක හඳුන ගන්නවා යන්න ඉඩ හරිනවා. ආයි පහලනවා යන්න ඉඩ හරිනවා. ඉතින් ඔහොම කරන්න අර පුරුද්ද පොඩ දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ හරහා තමයි අපිට මේ ආශ්‍රව අනුසය ධර්මයන් දුරු කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි.
ඊළඟ පැලේ සන්ධ්‍යා මීරි මහත් මීරි දෙපත් කරන් පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ ගැටලුව මේකයි. ඊයේ මම මේ පරයන්කෙන් භාවනා කරනකොට මේ පුදුමාකාර රස්නයක් ඇවිල්ලා මට භාවනාව නවත්තන්න වුණා. ඊට පස්සේ පැයකින් විතර මම ආයි භාවනාවට වාඩි වුණාම පරයන්කේට මට ඉදීම මගේ විතේම අරමුණු වෙලා තිබුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තමයි ආවේ අරමුණට. ඒකමයි ඉඳලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද මම වෙනදා හුස්ම තමයි අරමුණු කරේ. මම ඔබ වහන්සේගෙන් උපදේශයක් තමයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ සම්බන්ධයෙන්.
ඔව්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක කුමක් අනුසාරයෙන්ද තේරුම් ගත්තේ?
ඒ වචන ටික ඒකම තමයි මට ආවේ. අභිධර්ම පාඩමක මම ඉන්නවා සෙනසුරාදට හැමදාම. ඒකින්දද දන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන තමයි මට හැමලීම අරමුණු වුනේ.
නෑ.
කොහොමද දන්නවා ඒක වගේ අර ඒ වචන තුනම තමයි ඉතේ
තිබුණේ. නෑ එතන ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වචන අපි මෙනෙහි කර කර හිටියා කියලා අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාව වැටහෙන්නේ නැහැ. ඉතින් ඒක අපි පටලව ගන්න නරකයි. අපි මේ වචන පාඩම් කරගත්ත කියලා වචනවල අර්ථය තේරෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත් වෙන්නේ මොනවද? අන්න ඒ තමයි ස්කන්ධ පංචකය. අන්න ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියන්නේ. එහෙනම් අපි මේ රූපස්කන්ධය විමසන්න ඕනේ. රූපස්කන්ධය කොහොමද හැසිරෙන්නේ? කයට හිත දාලා කායනුපස්සනාවක යෙදෙන්න ඕනේ. වේදනාවට හිත දාලා වේදනානුපස්සනාවක යෙදෙන්න ඕනේ. චිත්තානුපස්සනාවක යෙදෙන්න ඕනේ. අන්න යෙදෙනකොට තමයි වැටහෙන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය යටතේ නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය හරහා අන්න අනිත්‍ය ලක්ෂණයක් මට තේරෙන්න ගන්නවා. දුක්ඛ ලක්ෂණයක් තේරෙන්න ගන්නවා. අනාත්ම ලක්ෂණයක් තේරෙන්න ගන්නවා. ඒ ඇවිල්ලා වචන නෙමෙයි. ඒ ඇවිල්ලා අවබෝධයක්. ඒ කියන්නේ දැන් මම මේ එතකොට ලබන අවබෝධය මේ බුදුහාඳුරෝ කිව්ව නිසා පොතේ තිබිච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි. මට තේරෙන අනිත්‍ය ස්වභාවය, මට තේරෙන දුක් ස්වභාවය, මට තේරෙන අනාත්ම ස්වභාවය. ඉතින් ඒ අවබෝධය එන්න තමයි අපි මේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ මොහොතේදී භවනා කරන්නේ. මේ මොහොතේදී ඔන්න තද ගතියක් දැනෙනවා. මම ඒ එතෙන්ට අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒතකොට කොහොමද මේ තද ගතිය හැසිරෙන්නේ? එයාගේ ක්‍රියාකලාපේ මොන වගේද? එතකොට අපි හිතමු ඔන්න තද ගතිය කියන එක කැඩලා බිඳලා යනවා. වෙනස් වෙලා යනවා. ආයෙත් ඔන්න අපි තද ගතියටම අවධානය යොමු. ආයෙත් ඔන්න ඒකත් කැඩලා බිඳලා යනවා. වෙනස් වෙලා යනවා. ඉතින් මේක සිය දහස් වාරේ කරන්න කරන්න අපිට තේරෙන මේ තද ගතිය කියන එක මේ මට ඕන විදිහට පවත්වන්න බෑ. එයාට යම් යම් වෙන වෙන හේතුන් තියෙනවා. එතකොට අන්න එයා නිරන්තරයෙන් මෙන්න මේ කැඩලා බිඳලා යන ස්වභාවයට ලක් වෙනවා. වෙනස් වෙන ස්වභාවයට ලක් වෙනවා. බොහොම ශන බංගුරයි. මොහොතකින් නැතිලා යනවා. මෙතන තියෙන්නේ අන්න අනිත්‍ය ස්වභාවයක් කියලා අන්න ඒ අන්න තමන්ට තමන්ගේ අත්දැකීමක් වශයෙන් අනිත්‍ය ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. මේගොල්ලෝ දිගට ඉන්න අය නෙමේ. මේගොල්ලෝ හරීම මේ අස්ථිර වූ දේවල්, නিত্য නොවන දේවල් කියලා තමන්ටම තමන්ගේ අත්දැකීමක් වශයෙන් දන්න තේරෙන්න ගන්නවා. ඉතින් මේ තරම්ම අනිත්‍ය වූ දෙයක මම කොහොමද සැපක් බලාපොරොත්තු වෙන්නේ? මේ නිරන්තරයෙන් වෙනස් වෙනවානේ. මම මේ සැප ඉල්ලුවට කොහොමද මේ තරම් වෙනස් වෙන දෙයක් දිගට මට සැප දෙන්නේ කියලා ඉතින් මගේම හිත ඊළඟ ප්‍රශ්න කරනවා. අත්දැකීම මත අන්න ඇතන තියෙන දුක් ස්වභාවය, පීඩන ස්වභාවය තේරෙනවා. ඉතින් මේ තරම් සීග්‍රයෙන් වෙනස් වෙන, මේ තරම් මොහොතක් පාසා කැඩලා බිඳලා යන මෙබඳු තත්වයක් අස්සේ මම කොහොමද කෙනෙක් පනවන්නේ? කොහොමද මෙතන ආත්මීය ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ? මෙතන මමෙක් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? පුජ්‍යලයක් ඉන්නේ කොහොමද කියලා අන්න තමන්ට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න එතන තමයි අනිවැරදි අවබෝධයක් තියෙන්නේ.
උපදේශ දුන්න ආකාරයට දැන් මම භාවනා කරනකොට ලැබුණක් දැකීමක් මම දැන් මුලින්ම කියන්නේ. එතකොට ඔබ වහන්සේ අර ගැඹුරු හුස්මක් ගන්න කිව්වා. ඒක හොඳට කරා. ඒක ඒ විදිහටම වෙනවා. ඒක හොඳට දැනුවා. නමුත් සමහරක් දේවල් වලට හිත පාවිච්චි කරලා හිත ඒ ඉන්න ස්වභාවයෙන් වෙනස් කරන්න වගේ දැනෙන අවශ්‍යයි කියන මේකක් එනකොට අර ඉස්සර කායගත සතිය කියන්නේ කයේ දැනෙන අර කම්පන ස්වභාවය රළුවටම මතුවලා එනවා. ඒ කියන්නේ ගොඩක් කැමති අර ඉන්න නිදාස් ස්වභාවයේ ඉන්න මිසක් අර හිත මොනවා හරි දෙයකට යොදවලා කරන ගතිය ඒ දෙයක් කරන්න ගියොත් අර විදියට මතුවී එන ස්වභාවයක් තියෙනවා. ඒක
වැරද්දක් නැහැ. මොකද හිත තේරුම් ගන්න තියෙනවා මේ මොකකට හරි හිත යොදනවා කියන්නේම දුකක්.
මතර මේ ඔව් ඒක එහෙම තමයි.
ඔව් මොකකට හරි
හිත යොදන්න ඇත්තටම අර නිදහසේ ඉන්න මිසක් හිතට මොනවා හරි බලපෑමක් කරලා වෙන දෙයකට යොමු කරවනවට කැමති නෑ.
කැමති නෑ.
එතකොට අර කයේ අර රළු ස්වභාවය මතුවලා එනවා නිකම්. ඒක තමයි ඊට පස්සේ සතිය කහුවේ.
ඔව්. ඉතින් ඒ නිසා ඒකයි ඉතින් ඇත්තටම හිත ඒ එයාට ආවේනික නිදහස වටහා ගත්තට පස්සේ හඳුනා ගත්තට පස්සේ අරමුණු උපාදාන නොකිරීමක් එයා හඳුනගත්තට පස්සේ ඒ උපාදාන නොකරන පැත්තේම තමයි අපි වර්ධනය කරන්න තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බොජ්ජංග දියුණු වෙන්න දියුණු වෙන්න ඒ බොජ්ජංග තවදුරටත් දියුණු කරන්න කියන්නේ විවේක නිශ්චිතව, විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව. අර මේ තියෙන ඕලාරික රළු අරමුණු ඇසුරු කරමින් නෙමෙයි මේ විවේකයේ ඇසුරු කරමින් මේ කිසිවක් උපාදාන නොකරන ස්වභාවය ඇසුරු කරමින් නිරෝධයක් ඇසුරු කරමින් අර තියෙන දේවල් කෙරෙහි විරාගයක් ඇසුරු කරමින් තමයි මේ තවදුරටත් බොජ්ජංග ධර්ම දියුණු කරන්න කියන්නේ. ඉතින් ඒ බඳු ප්‍රතිපදාවක අපි නියැලෙන්න අවශ්‍යයි. ඒ නිසා මහත්ය කරන දේ කිසි වැරද්දක් නැහැ. يعني හිත දැන් පුරුදු වෙලා තිනවා අර දේවල් ග්‍රහණය කරන්න යන්නේ නැතිව, ඒවා අභිනන්දනය කරන්න යන්නේ නැතිව, ඒවා අල්ලබදා ගන්න යන්නේ නැතිව හැකිතාක් ඒවෑන් බැහැර වෙලා නිස්සරණයක් ඇසුරු කරන්න, නිදහසක් ඇසුරු කරන්න උපාදාන වලින් තොරව ඉන්න දැන් එයා තේරුම් අරගෙන තියෙනවා. එයා ඒකට දැන් කැමැත්තක් දක්වනවා. ඒක කිසි වැරද්දක් නැහැ. ඉතින් අපි උවමනාවෙන් දැන් මේ හිත මෙහෙවලා ආයෙත් මොකක් හරි අල්ලගන්න හදද්දී එයාට ඒක වෙහෙසක්. ඒක අපිට දැනෙනවා. මෙතන තියෙන දුකක්. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ මේ දුකක්මයි පහළ වෙනවා නම් පහළ වෙන්නේ. දුකක්මයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ. අදත් අපි අර වජිරා රහත්තරණියගේ ගාථාව දිගත්තේ මේ පහළ වුණා නම් පහළ වෙන්නේ දුකක්මයි. ඊළඟට තියෙනවා නම් තියෙන්නේ දුකක්මයි. බැහැර වෙලා යනවා නම්, ෂේ වෙලා යනවා නම්, නිරුද්ධ වෙලා යනවා නම් ඒ යන්නේ දුකක්මයි. ඉතින් අපිට එතකොට ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ තියෙන දුකක්, ලෝකේ හටගන්නේ දුකක්, ලෝකේ නිරුද්ධ වෙන්නේ දුකක්. ඉතින් එතකොට ඒ අවබෝධය තමයි යන්න කෙනෙකුට එන්නේ. ලෝක දුකෙන් තොර වූ දෙයක් නෑ, දුකෙන් තොර වූ දෙයක් නිරුද්ධ වෙන්නෙත් නෑ. එහෙනම් හටාරගෙන නිරුද්ධලා යන යම් දෙයක් තියෙනවා නම් එතන තියෙන දුකක් කියලා යාට තේරෙනවා. ඉතින් ඒ නිසා අන්න හිතට දැනෙන වෙහසක්. මොකද දුකක් ඇසුරු කරද්දී යන හිතේ තියෙන වෙහසක්. ඒ නිසා දුකකින් බැහැර වෙලා නිස්සරණයක් ඇසුරු කරන්න පුළුවන් ගතිය, උපාදාන නොකර ඉන්න පුළුවන් ගතිය අන්න බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඒ පැත්තේ වාසය කරන්න කියලා ආරාධනා කරනවා.
එතකොට ඒකට ගොඩාක් කුකුලක් වෙනවා ස්වාමීන් වහන්සේ. කායික ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් ඒ කරන කායික ක්‍රියාකාරකමට ඒ අවශ්‍ය සතිය මේ පවතිනවා. සිත මුක සපාදාන නොකර ඒ කරන වැඩේම කරන ගතියක් තමයි තියෙන්නේ. ඒක කැමති. ඒ කියන්නේ දාසේ අර විදිහට මුක සපාදාන නොකර ඉන්නවනම් කරන්න ඕන කායික ක්‍රියාකාරකම්
සතුනවා.
හරි, ඒ වගේ ගතියක් තියෙනවා. ඒකත්
වරින් සෝම. ඔය අතරම කායික ක්‍රියාකාරකම් පමණක් නෙමෙයි. ඉතින් ඕනම ක්‍රියාකාරකමක් අපේ මම මේ කියන එක ලේසි නැහැ. අපි උත්සාහන්ත වෙන්න ඕනේ කිසිම ක්‍රියාකාරකමකින් කෙනෙක් පුජ්‍යලයක් වමෙක් හදන්න යන්නේ නැතිව ඒ ක්‍රියාකාරකම උපාදාන කරන්නේ, ග්‍රහණය කරගන්නේ, ඒකේ බැසගන්නේ, ඒකත් එක පැටලෙන්න යන්නේ නැතිව ඒ උපාදාන වලින් තොරව ඒ හිත හැකිතා පවත්වා ගනිමින් ඒ කටයුත්තේ දෙන්න ඉතින් අපි උත්සාහන්ත වෙන්න ඕනේ. ඉතින් ඔය කියන එක ලේසි නෑ. ඉතින් මොකද ඇතැම් වෙලාවට අපි වැඩක් කරන්න ගියාම ඒ වැඩේට බහිනවා. ඒ වැඩේ බැස ගන්නවා. ඉතින් එතකොට අන්න දන්නේම නැතුව උපාදාන වෙලා ඒකෙන් වෙහෙසක් ඇති වෙලා හිතේ ආතතියක් ගොඩ නැගිලා. ඉතින් එතකොට ඉතින් ඒ වැඩේ ඉවරුණාට පස්සේ ආයි තේරුම් අරගෙන ආතතියෙන් මිදෙන්න නැවතත් හිත උපාදාන වලින් තොරව පවත්වන්න අන්න උත්සාහන්ත වේ යුතුයි. ඒ නිසා කායික වශයෙන් පැත්තෙන් කියනවා නම් කයේ යම්කිසි ආතතියක් තියෙනවා නම්, යම්කිසි ස්ට්‍රෙස් එකක්, ටෙන්ෂන් එකක් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඉතින් කොහේ හරි අපේ හිතේ උපාදානයක් ඇති වෙලා තියෙනවා. එතකොට අන්න අපිට පුළුවන් ඒ කායික වශයෙන් මතුවලා තියෙන ආතතිය දුරු කිරීම හරහා අන්න හිතේ තියෙන උපාදානයක් දුර වෙලා යනවා. ඉතින් මේ දෙක හොඳට සම්බන්ධ වීමක් තියෙනවා. ඒ නිසා අපිට දැන් හිතේ නිදහසක් හඳුනාගත්ත යුගයේ පවා කය පාවිච්චි කරන්න පුළුවන් තව තමයි හිතේ නිදහස වර්ධනය කරන්න. මොකද හැම තිස්සෙම හිතේ යම්කිසි උපාදානයක් තියෙනකොට, හිත යම්කිසි දෙයක් අල්ලලා තියෙනකොට කයේ යම්කිසි ආතතිගත ස්වභාවයකුත් මතුවෙනවා. එතකොට ඒ ආතති
ඇත්තටම නේ සෝමනසේ කියන්නේ බොහොම නිදහස්ව, ඒ කියන්නේ දැඩිව ග්‍රහණය කරලා නෙවෙයි නිකන්
අර
කල යුතු දේ කරනවා.
අන්න හරි.
ඒක ගැන එහෙම මේ කොහෙවත් හිරවිච්ච ගතිය එහෙම මොකුත් නැහැ.
හොඳයි.
අවශ්‍ය දේ කරනවා, එහෙම අල්ලා ගැනීම මොකුත්
නැහැ.
එහෙම කොච්චර වැඩ කරා කියලා වුණොත් වෙහෙසකුත් නැහැ.
හොඳයි. ඒක හොඳයි. ඉතින් ඒ කියන්නේ අන්නේ වෙහෙසක් නැතිව දැන් අපිට වැඩක් කරන්න පුළුවන් ගතිය එන්නේ අපි අල්ලගන්නේ නැතුව, ග්‍රහණය කරගන්න නැතුව, ඒකෙන් ආතතියක් හදාගන්න නැතුව කරනවා නම් විතරයි අන්න අපිට ඒ ඕනම වැඩක් සහල්ලුවෙන් කරන්න පුළුවන් ගතිය හැදෙන්නේ.
ඔබේ මතින් නිඳ උනත් ගත්තොත් සාමාන්‍යයෙන් රාත්‍රියේ උනත් පැය දෙකක් තුනක් වගේ තමයි නිඳ ගිහිල්ලා තියෙන්නේ. අනිත් වෙලාවෙ ඇත්තටම අර හිස් ස්වභාවයේ ඔහි ඉන්නවා මිසක හැරිවෙන්නේ දැනුවත් සතුටවත්
ඉන්නවා
තමයි කාලය ගත වෙන්නේ.
ඔව්, ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් අපි නිඳදි වෙන්නෙත් ඇත්තටම එතෙන්දි පොඩාර තීන මිද්‍ය අසුරු කරමින් තමයි යන්නේ. හැබැයි හිත තනිකර ආතතියෙන් තොරයි, කය ආතතියෙන් තොරයි. හැබැයි අපි විපස්සනාවේදී උපාදාන කරන්නේ නැතුව ඉන්න අවස්ථාවේදීත් ඔය ගුණ ටික එහෙම්මම තියෙනවා. ඒ නිසායි ඔය බුදුරජාන් වහන්සේ ගැන එහෙම කියද්දි කියන්නේ, බුදුරජාන් වහන්සේ ඇත්ත වශයෙන් නිදාගෙන තියෙන සතපෙලා තියෙන පැය දෙකයිලු. ඉතින් ඉතින් මුළු කාලයම එහෙමනම් යම්කිසි කටයුතු වලදීලා තියෙනවා. හැබැයි උන්වහන්සේ තුල ඒ කායික වෙහසක් හෝ මානසික වෙහසක් ඇති වෙලා නැහැ. මොකද මනස විවේක වෙලා තියෙන්නේ. වැඩ කටයුතු වල යෙදුණා. හැබැයි මනස විවේකයි. හිතන්න මෙහෙම උදාහරණයක් කියනවනම් අපි හිතමු දැන් අපි මුලින් සක්මන් භාවනාවක් පුරුදු කරනවා. එතෙන්දී අපි ඔන්න ටිකක් හිමින් ඇවිදිනවා. හිමින් ඇවිදිලා ඔන්න අපි හිත නිශ්චල කරගන්න උත්සාහ කරනවා. හිත මේ තියෙන අරමුණට ගන්න නැත්තම් මේ වර්තමාන අරමුණට ගන්න සරල අරමුණට ගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි පස්සේ පස්සේ සතිය දිනුනාට පස්සේ ඕනනම් මේ කය දුවන්නත් පුළුවන්. හැබැයි හිත තියෙනවා නතර වෙලා. කය දැන් දුවනවා හිත නතර වෙලා. ඉතින් ඒ වගේ අපිට තේරෙනවා විවිධාකාර කටයුතු දැන් කරන්න පුළුවන්. හැබැයි හිත විවේකයි. හිත නතර වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්වයකදී හිතේ ආතතියක් ගොඩනගෙන්න තියෙන අවකාශය හුඟක් අඩුයි.
කය අපි එක එක ක්‍රියාකාරකම්
වලට පුරුදු
වෙච්ච
දේ අපි ඒක ගාව ගන්න දෙයක් නෙවෙයි වැඩි වෙනවා. ඒක නිකන් අර බලවත් බව විතරයි තියෙන්නේ. දැනුවත් බව විතරයි තියෙන්නේ. ඒක ඒක අර බලෙන් පවත්වන සතිමත් බවක් නෙමෙයි දැන්. නිකන් බොහොම සරල දැනුවත් බවක්.
ඒකයි මේ ආකාරයෙන් ඉන්නකොට තමයි සමානක් දැන් කායික ක්‍රියාකාරකම් වල දැන් අපි ගත්ම අදිනකොට අඳුම් අදිනකොට එහෙම මේ වැඩේ කරනකොට දැනුම් කියන එක නෙමෙයි දැන් ඉස්සරහට ඊළඟට කෙරෙන්නේ යන්නේ මොකක්ද කියන එක ගැනත් අර නිකන් පොඩි
ඉඟියක්
එන පසුබිමෙන් දැනීමක්
එන්න පුළුවන්. ඔව්.
ඒකත් ඒක සාමාන්‍ය.
ඔව්. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ වෙන්න යන්නේ හේතුඵල ධමාවක් වශයෙන් ඔන්න ඔය වගේ දෙයක් තමයි දැන් ඉස්සරහට වෙන්නේ කියලා නිකන් තමන්ගේ අනුමාන ඥානය පවා දිනු වෙන්න පුළුවන්. මොකද දැන් හිත පිරිසුදුව පසුබිමක තියෙන්නේ. එතකොට යාට නිකන් වැටහෙනවා ඉස්සරහට මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියලා හරි පිරිසුදු නෝනකින් වැටහෙන්න ඉඩ තියෙනවා.
එහෙමයි සර්. හොඳයි.
ඊළඟ පැනේ අරුණමානතුංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද?
ඔව් ඇහෙනවා. තෙරුවන් සරණයි.
මේ ප්‍රශ්නයක් නෙවෙයි අදහස් ප්‍රකාශ කිරීම. අපේ රාණි රාජපක්ෂ මෑණියන්ගේ දෙවෙනි පැනය සම්බන්ධයෙන් මේ එතෙන්දී අපේ මට මතක් වුණා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා අපේ පුද්ගලී කියලා නැහැ පංච උපාදානස්කන්ධයක ක්‍රියාවක් තමයි පවතින්නේ කියලා. ඉතින් අපි සම්මුතියේ ඉඳගෙන අපි පුද්ගල භාවයෙන් කතා කරාට ඔය ශාස්ත්‍රයේ දෙවෙනි කොටස ගැන අපි හිතනකොට මම හිතනවා බොහෝ දුරට වැදගත් වෙනවා කියලා. අපි පුද්ගල භාවයේ පැත්තකින් කියලා පංච උපාදානස්කන්ධය තුළින් ඒ ගැන විමසීම. මොකද දැන් අර කියන ජාන්චරකේදී කියන්නේ අර කියන ඒ මොහොතේදී කොයි පැත්තටද යන්නේ කියන එක තීරණය වීමට පුද්ගල භාවයකින් නැතුව සත්‍ය සහ ප්‍රඥාව මේ බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනකොට තමයි එතෙන්දී ඒ සත්‍යයට ගොඩක්ම පත් වෙන්න පුළුවන් කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරනවා. ඒ ගැන ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ?
ඔව් ඇත්ත. ඉතින් කියන කතාව ඇත්ත. දැන් අපිට වෙලා තියෙන්නේ අපි අත්දැකීම් වලින් කෙනෙක් හදනවා. අත්දැකීම් වලින් මමෙක් හදනවා. මං අත්දැකීම තුළ වහලෙක් වශයෙන් ජීවත් වෙනවා. ඉතින් එතකොට මට මම ගන්න තීරණය නිවැරදි නෑ. එතකොට මම ගන්න තීරණය මගේ රුචි අරුචිකම් මත ඒ හිතේ ඒදාදි බලපවත්වන මානසිකත්වයේ මත තීරණය වෙනවා. ඉතින් එතකොට බැලුවාම නිවැරදි තීරණයක් නෙමෙයි හොඟක් කළාට ගන්නේ. නමුත් මට පුළුවන් නම් මන් ලබන අත්දැකීම සති ගැන සතිමත් වෙලා අර මනතුංග මහත්තයා කිව්වා වගේ මේක ස්කන්ධ පහට දාලා බලන්න මට පුළුවන් නම් එතකොට මම මේ ලබන අත්දැකීම හොඳට මේ විනිවිද දැකීමක් සිද්ධ වෙනවා. ලබන අත්දැකීමේ වහලෙක් නෙමෙයි දැන් ලබන අත්දැකීම දිහා මම විග්‍රහ කරලා බලනවා. මෙතන තියෙන රූප ස්වභාවයන් මොනවද? මෙතන දැනෙන වේදනාව මොනවද? ඊට පස්සේ මෙතනදී ක්‍රියාත්මක වෙච්ච සංඥා ස්වභාවයන් මොනවද? මෙතනදී මම කරපු චේතනාපෝරක ක්‍රියාත්මක වීම මොනවද? මෙතනදී සිද්ධ වෙච්ච දැනීම් මොනවද කියලා අන්න මම මේ මගේ අත්දැකීම මම පොඩ්ඩක් විග්‍රහ කරලා බලනවා. එතකොට අන්න මෙතන තියෙන අනාත්ම ලක්ෂණය මතුවලා එනවා, පැමිණෙනවා. හේතුඵල ධමයක් අනාත්ම ලක්ෂණයක් වුණා මතුවෙනවා. එතකොට මට පුළුවන් මෙතෙන්දී ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ගය, ගත යුතු නිවැරදි තීරණය ප්‍රඥාව මත පදනම් වෙලා ගන්න සෑහෙන හැකියාවක් තියෙනවා. ඒ නිසා මනතුංග මහත්තයා එක්ක මම එකඟ වෙනවා. අපි ඒ අත්දැකීම් ලබන වෙලාවේදී ඒ තුල සත්වේ පුජ්‍යලයක් මමෙක් වෙලා තීරණ ගන්නවා වෙනුවට අපිට පුළුවන් නම් මේ අත්දැකීම අදත් අපි මේ විස්තර කරපු යම් යම් උදාහරණ කීපයක් දීලා විස්තර කරපු ආකාරයෙන් මේ ස්කන්ධ පංචකේලා බලලා ස්කන්ධවලට කඩලා මේක හොඳටයක් විශ්ලේෂණය කරලා බලන්න අපිට හැකියාව තියෙනවා නම් අපිට මේ මේ පැටලිල්ල ලිහා ගන්න පුළුවන්. එතකොට අන්න මේතන මහා දෙයක් නෑ වෙන මෙහෙම දෙයක් මෙතන වෙලා තියෙන්නේ කියලා. ඒ ආරවුල නිදහස් වෙන්න ගන්නවා. අපේ අත්දැකීම ලිහිලා යනවා. එතකොට අන්න අපිට නිවැරදි තීරණයක් ගන්න පුළුවන්.
ඊළඟ පැනේ කාලිංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ පැනේ ස්වාමීන් මේ ධර්ම ගැටලුවක් මට ඇති වුණා ධර්ම දේශනාවක් නිසා. මේක එක පැත්තකින් ධම්මානුපස්සනාවටත් අයිති වෙනවා. පොදු දුක ගැන කතා කරන නිසා බලන්ස දැන් දේශනාවේ අනුව සෝතාපත්ති උත්තමයෙකුට ඒ අවස්ථාවේදී දුක පිළිසඳ ගන්නවද, සමුදය ප්‍රහාණය කරනවද, නිරෝධය සාක්ෂාත් වෙනවද? ඒ අවස්ථාවේදී සවන්ාස සත්‍ය කුත්ත කුතඥාන පහළ වෙනවද කියන එකයි ප්‍රශ්නේ මට තිබුණේ. නමුත් මේ දේශනාවට අනුව සවන්ාස සෝතාපත්ති පුද්ගලයෙකුට දුක පිළිසඳ ගැනීමක් පමණයි වෙන්නේ, ඇති වෙන ඥානය සත්‍ය ඥානය පමණයි කියලා. සවන්ාස එක මට ටිකක් පැටලිලි සහගතයි. ඔය දෙක කරුණු දෙක ගැන විස්තරයක්
මෙහෙම කියත හැකි. දැන් ඇත්තටම චතුරාර්ය සත්‍ය දේශනාවට අපි එන්න ඕනේ ඔය සත්‍ය කෘත්‍ය කෘත කියන කොටස් තුන හඳුනගන්න. සෑම සත්‍යයක් ගැනම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ හැම සත්‍යයක් සම්බන්ධයෙන්ම බුදුරජාන් වහන්සේ සත්‍ය කෘත්‍ය කෘත කියලා අවස්ථා තුනක් හඳුනලා දෙනවා. සත්‍ය වශයෙන් හඳුනා ගන්නවා මේ දුක කියන්නේ කුමක්ද කියලා හඳුනා ගන්නවා. ඒ සත්‍ය මත අපි කටයුතු කළ යුතු ආකාරය ප්‍රැක්ටිස් එක ගැන හඳුනා ගන්න. ඒක තමයි කෘත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ අපි මේ ප්‍රැක්ටිස් එක දැන් ඔන්න කළා. ඒ මත පිළිထන්න ඕන ආකාරය අපි ක්‍රියාත්මක වුණා. නිවැරදි අන්දමින් කටයුතු කළා. අන්න කටයුතු කළා කියලා දැන් කාරණාව ඉෂ්ට කළා කියලා කෘත වශයෙන් මේ හඳුනා ගන්න. ප්‍රතිපදාව වශයෙන් හඳුනා ගන්න. ඒ නිසා ඒ අවබෝධය දුක සම්බන්ධයෙන්, දුක්ඛ සමුදය සම්බන්ධයෙන්, දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන්, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්බන්ධයෙන් කියන මේ චතුරාර්ය සත්‍ය ගැනම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා සත්‍ය කියන කෑල්ලෙන් විතරක් නිවැරදි අවබෝධයක් එන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ද්වාදසාකාරයේම වැදගත් කියලා. එයා සත්‍ය වශයෙන් හඳුනා ගන්නත් ඕනේ, ඒ සත්‍ය මත පිහිටිය යුතු ආකාරය, කෘත්‍ය වශයෙන් කළ යුතු දේ ගැන දැනගන්නත් ඕනේ. ඊට පස්සේ කෘත්‍ය වශයෙන් කළ යුතු දේ කළා දැන් ඔන්න. ඒක දැන් කරා, හමාර කළා කියලා ඒක කෘත වශයෙන් හඳුනා ගන්නත් ඕනේ. ඒ වගේම දුක්ඛ සමුදය ඔන්න තණ්හාව ගැන හඳුනා ගන්න ඕනේ. තණ්හාව මත කටයුතු කරන්න ඕනේ කොහොමද? මම තණ්හා පහතබ්බා නැත්නම් දුක්ඛ සමුදයන් පහතබ්බන් කියලා අන්න මේක නම් ඔන්න ප්‍රහාණය කරන්න ඕනේ. මම මේ තණ්හා පෝෂණය කළා මේක ලිහන්න බෑ. මෙතෙන්දී මම තණ්හාවක් පහ වුණා, මේක තණ්හාව හඳුනගෙන තණ්හාව මම අතහැරලා දාන්න ඕනේ. පහතබ්බන් කියන එක තේරුම් ගත්තා. ඔන්න දැන් අතහැරියා. අතහැරියට පස්සේ ඔන්න දැන් තණ්හාව නැහැ. ඔන්න දැන් මම කළ යුතු දේ කළා, හමාරයි. පහිතබ්බං කියලා ඔන්න දැන් තේරුම් ගත්තා. ඉතින් මේ ආකාරයෙන් එහෙමනම් මම හිතන්නේ මම එකඟ වෙනවා මහත්තයා එක්ක, මේ සත්‍ය කෘත්‍ය කෘත කියන තුනම ඇත්තටම වැදගත් වෙනවා.
එහේ ආදරේ, ඒ අවස්ථාවේදී වලින් සෝතාපට්ටි උත්තමයකට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න නම් මම හිතන විදිහට සවල්නාස මේ ඥාන තුනම පහළ වෙන්න අවශ්‍යයි නේද සවල්නාස?
මමත් හිතනවා. ඉතින් අර ඒකේ ප්‍රබලත්වය, පිරිසුදු භාවය තව තව වර්ධනය වීම තමයි මටත් හිතෙන්නේ ඊළඟ වට්ටම් වලදී වෙන්න තියෙන්නේ. මොකද කියන්නේ අපිට මේකේ ඒ අවබෝධයේ උනත් යම් ප්‍රමාණයකට අවබෝධ වීම සෝතාපන්න මට්ටමක් වශයෙන්, ඒක හොඳ සර්වප්‍රකාරයෙන් අවබෝධ වීම අරහත්ත්වයක් වශයෙන් කියන්න පුළුවන්. ඉතින් දැන් අද මම ඉදිරිපත් කරපු ධර්මදේශනාවේදී දැන් බුදුරජාණන් වහන්සේ කන්ද සංයුක්තයේ එන සෝතාපන්න සූත්‍රය කියලා. ඒකෙන් තමයි මම ඔය කොටසක් ඉදිරිපත් කරේ. යතෝ කෝ භික්ඛවේ අරිය ශාවකෝ ඉමේ සං පඤ්ඤං පංචන්නං උපාදාන කන්දානං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච. දැන් ඒතර කොටස් පහක් මෙතන තියෙනවානේ. ඉතින් මෙතන මේ කොටස් පහ කියන්නේ ඔය අර සත්‍ය කෘත්‍ය කෘත කියන එක තමයි. මේ ඒ ස්කන්ධය ගැන හඳුනා ගැනීම ඔන්න අපිට සත්‍ය කියන කොටස වශයෙන් කියන්න පුළුවන්. ඒතකොට ඒක හඳුනාගත්තට පස්සේ අපි කොහොමද එයා මත පිහිටන්නේ? කටයුතු කරන්නේ කොහොමද? ඒක තමයි කෘත්‍ය කියලා කියන්නේ. ඒ එහෙම පිහිටියට පස්සේ යා ඒ මත අපි තුන් භාවනාවක් කරුණාට පස්සේ අන්න හිත යම් නිස්සරණයක් අත්දකින්න ඔයා. කෘත වශයෙන් දෙයක් කෙරිලා තියෙනවා දැන් යාට. යාගේ හිතේ නිදහසක් දැන් අත්දකින්න. උපාදාන නොකරන ස්වභාවයක් අත්දකින්න. අන්න ඒ බඳු එහෙමනම් මේ දැන් මෙතනදී ස්කන්ධයන් ගැන මේ පස් ආකාරයකින් නැත්නම් පියවර පහකින් පෙන්නනවා. දැන් අතන අර සත්‍ය පැත්තෙන් ගනිද්දී සත්‍ය කෘත්‍ය කෘත කියලා කොටස් තුනකින් පෙන්නනවා. මේ අවස්ථා කොයි දේ බැලුවත් ඒතර යම් පමණක ඒ මුළු ක්ෂේත්‍රය පිළිබඳව යම් වැටහීමක් එයාට තියෙනවා. එක ක්ෂේත්‍රයක් ගැන විතරක් නෙමෙයි ක්ෂේත්‍ර කීපය ගැනම යම් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟ කොටසදී කියනවා අරහන්ත සූත්‍රයේදී ඒ යම්පිසි කෙනෙකුට මේ ඔක්කොම පහමත් දන්නවා එහෙම හොඳට දැනගෙන අනුපාදා විමුක්තෝ හොදි. දැන් එකක්වත් උපාදාන නොකර සම්පූර්ණයෙන් විමුක්තව වාසය කරන්න පුළුවන්. අද මේ ප්‍රතිපදාවම තවදුරටත් බහුලීකృత කළා. නැවත නැවත වඩලා අන්න යාගේ හිත සම්පූර්ණයෙන්ම දැන් තවදුරටත් දැන් උපාදාන කරන්නේ. එහෙමනම් අන්න සම්පූර්ණයෙන්ම යා විමුක්තයි. හාත්පසින් විමුක්තයි. ආයි දැන් උපාදාන නොකරන තත්ත්වයටපත් වෙලා. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේකේ යම් අවබෝධයක් ඇති කර ගැනීම එක මට්ටමක්, ඊට වඩා ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම එක මට්ටමක්, ਸਰව ප්‍රකාරයෙන්ම අවබෝධ වීම හරහා තවදුරටත් උපාදාන නොකරන මට්ටමටපත් වීම කියන එක තව මට්ටමක් කියලා හඳුනා ගන්න පුළුවන්.
එහේ අදෘක පූර්ණ තත්ත්වයටපත් නැතුණා ඒ මට්ටම් වලින් යම් කිසි දැනුමක් ඥාන සම්බන්ධව තිය යුතුයි කියලා මමත් හිතනවා ස්වභාවික විදිහට.
ඔව් ඔව් එහෙම තමයි. මටත් හිතෙන්නේ ඒ වගේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම අරංග භාවනාව විදිහට කරන්නේ ආනාපාන සතිය. එතකොට දැන් ආනාපාන සතිය කරනකොට හුස්මරැල්ල සංසිඳිලා ටික වෙලාවකින් ස්වභාවයක් දරලා ඒ හිස් ස්වභාවය තුළ නැවතත් සිතුවිලි පැමිණෙනවා. ඒ අතර දෝලණය අවස්ථාවක තමයි මම ඉන්නේ. දැන් අද ධර්මදේශනාවේ විදිහට ස්වාමීන් වහන්සේ අර කමටහනක් දුන්නනේ. එතකොටත් මට ඇත්තටම ඇත්තන්දී ආනාපාන සතිය තමයි වැඩුණේ. එතකොට දැන් අපි හිස් තැනක ඉඳලා සිතුවිලි අතර දෝලණය වීම අවස්ථාවක අපි ඉන්නකොට එතනින් ධම්මානුපස්සනාවට කොහොමද පිවිසෙන්නේ කියන කනුකම්පාවෙන්
පහදලා දෙන්න සමිනවතු. ඔව් දැන් අපි මෙහෙම කියත හැකි. දැන් ඒ කියන්නේ අපි කිසිවක් උපාදාන නොකරන තැනක ඉඳද්දී ස්කන්ධයන් අපි උපාදාන කිරීමක් නැහැ. උපාදානයන්ගේ නිස්සරණය වෙලා අපි ඉන්නේ. එතන දැන් අපි කිසිවක් උපාදාන කරන්නේ නැහැ. රූප උපාදාන ස්කන්ධයක් ඇසුරු කරන්නේ නැතුව ඉන්නවා. වේදනා උපාදාන ස්කන්ධයක් ඇසුරු නොකර ඉන්නවා. ඉතින් මේ විදිහට ඉන්න ඕනේ බව ඇත්ත වුණාට අපේ හිතේ තියෙන කෙලෙස් නිසා තාම ආශ්‍රව අනුසය ධර්මයන්ගේ බලපැවැත්වීම තියෙන නිසා ආයෙත් ඔන්න යා ගිහිලා ඇසුරු කරනවා. ඒක මේ අපි කරන දෙයක් නෙමෙයි. හිතේ තියෙන ඒ තාම කෙලෙස් බරිත භාවය නිසා සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ ඔන්න නැවතත් අපි ඒ මත හදා තේරුම් ගන්නවා. ආයෙත් මේක ස්කන්ධ පහට බෙදලා බලනවා. එතකොට ඔන්න තේරෙනවා මෙන්න මේකේ තමයි පැටලිලා තියෙන්නේ. මේකේ තමයි ගිහිලා උපාදාන උනේ. අපි තෝරන සංඥාවක පැටලුණා. ඔන්න සංඥාවේ තමයි උපාදාන උනේ. එතන ලිහනවා. එතන ගලව ගන්නවා. ආයෙත් අන්න හිතන දහස් වෙනවා. ඉතින් මේ විදිහට අපි නැවත නැවත සතියත් ප්‍රඥාවත් යොදලා මේ කටයුත්ත කරන්න වඩ වඩා අපිට උපාදාන නොකර සිටීමේ කලාවක් ඉගෙන ගන්නවා. ඒ බඳු හැකියාවක් අපි තුල ප්‍රගුණ වෙනවා. ඒක දහමක් වශයෙන් ඉනම් අපි වඩන්න ඕනේ. අපි ප්‍රැක්ටිස් එකක් වශයෙන්, භාවනාවක් වශයෙන් අපි විවිධාකාර අත්දැකීම් ලබද්දී කොහොමද මේවා උපාදාන නොකර ඉන්නේ? මෙතන තියෙන රූපය උපාදාන ස්කන්ධේ මම කොහොමද උපාදාන නොකර ඉන්නේ? වේදනාවන් උපාදාන නොකර ඉන්නේ කොහොමද? සංඥාවන් උපාදාන නොකර ඉන්නේ කොහොමද? සංස්කාර උපාදාන නොකර ඉන්නේ කොහොමද? විඥාන උපාදාන නොකර ඉන්නේ කොහොමද කියලා එහෙනම් මම ප්‍රතිපදාවක් වශයෙන් මම ප්‍රායෝගිකව මේක අත්හදා බලන්න ඕනේ.
සිතුවිලි
අතර තමයි අර දෝලණය වීම වෙන්නේ. එතකොට ඒ සිතුවිලි
ඒ අනුශේවසෙන් එන එක ඒක දිහා බලන්න වෙනවද?
අනිවාර්යයෙන්ම. ඔව්. ඒ මතුවෙන සිතුවිලි දිහා බලනවා. ඊට පස්සේ ඕන්න ඒ කියන්නේ ඇයි මේ සිතුවිලි පහළ වුණේ කියලා බලන්න. يعني මේක දැන් මේ හුඟක් වෙලාවට ඔය පහළ වෙන සිතුවිලි අස්සේ කෙනෙක් ඉන්නවා. පහළ වෙන සිතුවිලි අස්සේ මමෙක් ඉන්නවා. පහළ වෙන සිතුවිලි අස්සේ යම්කිසි පුජ්‍යලාරෝපණයක් තියෙනවා. මම කරපු දෙයක් අල්ලගෙන ඔන්න සිතුවිල්ලක් පහළවා. මම මේ වැඩේ හරි ලස්සනට කරානේ. මම මේක සාර්ථකව කරානේ. මම මේක මෙහෙම කරානේ කියලා එහෙම නැත්තම් ඒ ගැන පීඩාවක්. අපි දු මේක කරගන්න බැරුණා. තාමත් මේක කරගන්න බැරුණානේ. මම එතෙන්දී වැඩේ අවුල් කරගත්තානේ. හිරොන්න සිතුවිලි පහළ වෙනවා. ඉතින් හැම සිතුවිල්ලක් අස්සෙම කෙනෙක් ඉන්නවා. අවිද්‍යාවක් තියෙනවා. ඒක තේරුම් ගන්නත් පුළුවන්. විවිධ පැති තියෙනවා අතරම. ඒක ඇත්තටම පුජ්‍යලය මත තීරණය වෙනවා. ඇතම් කෙනෙක් රූප උපාදාන කරගෙන ඉන්නවා. ඇතම් කෙනෙක් වේදනා උපාදාන කරගෙන ඉන්නවා. ඇතම් කෙනෙක් සංඥා උපාදාන කරගෙන ඉන්නවා. ඒ කියන්නේ අපිම වුණත් ඇතම් වෙලාවට කෙනෙක් යම් යම් වෙලාවට එක එක දේ උපාදාන කරනවා. අපිට නිශ්චිතව කියන්න බෑ මෙන්න අහවල් එකමයි උපාදාන කරන්න කියලා. අපේ චරිත අනුව ටිකක් ඉතින් ඒක කියන්න පුළුවන්. ඇතම් කෙනෙක් බහුල වශයෙන් ඔන්න සංඥා උපාදාන කරනවා. බහුල වශයෙන් ඇතම් කෙනෙක් වේදනා උපාදාන කරනවා. එහෙම ඉතින් යම් චරිතානුකූල ගතියකුත් තියෙනවා.
සිතුවිලි දෙවිදිහට යනවා නම් ඒක සංඥාවක් විදිහට
නෙමෙයි. නෑ එහෙම කියන්න බෑ. හැම සිතුවිල්ලකම ඇත්තම සංඥා තියෙනවා, වේදනා තියෙනවා, සංස්කාර තියෙනවා, විඥාන තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. ඉතින් ඒකෙන් තමයි පහසු දේ හඳුනා ගන්න. ඒ නිසා අපි මේකේ නොතේරෙන දේවල් ටික අල්ල ගන්න ඕනේ කියලා වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. මේකේ හොඳට ප්‍රකට වෙන දේ අල්ල ගන්න. අපි හිතමු ඔන්න අපේ දැන් සිතුවිල්ලක් හිතට ආවා. ඒ වෙලාවේ ඔන්න දැන් හිතේ චිත්‍ර රූපයක් පහළ වෙලා තියෙනවා. අර හිතේ තිබිච්ච පැහැදිලි ගතිය දැන් ආවරණය වෙලා දැන් මේ පහළ වෙච්ච චිත්‍ර රූපේ නිසා. එතකොට ඔන්න හරියට නිකන් අපේ බොහොම පිරිසුදු තැනක් තිබුණා. ඒකට උඩින් ඔන්න නිකන් අපි නිකන් අපි හිතමු රෙදි කඩක් ගෙනල්ලා එතන උඩින් දැම්මා. දැන් මේ රෙදි කඩ හොඳට පේනවා. මොකක්ද ආවරණයක් ආවා කියලා තේරෙනවා. ඒකට ආවරණය දිහා බැලියොත් ඒ ආවරණය අපිට අයින් කරගන්න පුළුවන් නම් ඉතින් කතකින් අපිට කියතයි දැන් මේ සංඥා ස්කන්ධය එක තමයි මම පහසුවෙන් ගනුදෙනු කරන්න කියලා. හොඳයි.
තව දෙදෙනෙක්
කතා සිදුම් කර තිබෙනවා ස්වාමීන් වහන්සේට වෙනවා කියනවාද? ඔව් බලමු අපි දෙන්නයි ඉන්නේ ඉවර කළ කරමු.
එනම් පතිරගේට ආරිත ඉදිරිපත් කරන්න පුළුවන් පැනය.
අවශ්‍යසනන්ත ද ප්‍රශ්නේ අහන්නේ මේ සමායත් මම මේ ප්‍රශ්නේ අහන්නේ සනස අද මේ ගෞවහන්සේ අද ඉදිරිපත් කළ විදිහට ධම්මානුපස්සනාව අද දේශනා කිසන තේරුසනන්ත අපි මුලින්ම දැන් ඉගත්ත කායන පස්සනාව වේදනාන පස්සනාව චිත්තාන පස්සනාව ඊළඟට ධම්මාන පස්සනාව ඒ කියන්නේ සංඥාන්ත මන තේරුම දෙති වැඩි කියලා දැනගන්න මම කරා අවශ්‍ය වෙන්නේ සංඥාස අපි මේ කරන්නේ සංඥා එතකොට මුලින්දලා අපි මේ රඩු මට්ටමේ අපි තුල ඇතු වෙන පංච උපාදානස්කන්ධ තව සිවු මට්ටමක පංච උපාදානස්කන්ධයකින් දීකර හැරීම වගේ දෙයක්ද සංඥාස එහෙමනම් අපි ධම්මාන පස්සනාවේදී ඒ වීර්ය බක් සිව් මට්ටමේ කීවිඥේ සම්සත ඒ වගේම මට අහන්න සම්සත දැන් අපි මේ සතරත්ත මේ කරද්දී කෙනෙක් කෙලින්ම ධම්මානුපස්සනාවට යනවට වඩා කායනුපස්සනාවෙන් පටන් අරගෙන ඒ අර අතා කීවිදී කෙනෙක් ටික ටික සිව් මට්ටමෙන් අරගෙන ධම්මානුපස්සනාව කරන එකද සුදුසු
අපිට එකපාරට ධම්මානුපස්සනාවට පිවිසෙන්න හුඟක්ම අමාරුයි. මොකද එතන ගැඹුරු දහමක් කියවෙනවා. ඉතින් ධම්මානුපස්සනාවට ගියත් මුලින් නීවරණ හඳුනා ගන්නවා. ඊට පස්සේ ඔන්න රූප උපාදානස්කන්ධයක් හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඉතින් ඒ රූප උපාදානස්කන්ධයක් කියන්නේම කායනුපස්සනාව. ඒකයි මම අද දේශනාවේදීත් මතක් කළේ ධම්මානුපස්සනාවේදී නැවතත් අපි යොමු කළා තියෙනවා කායනුපස්සනාවට. නැවතත් අපි යොමු කළා නැත්නම් වෙලාවෙදි වේදනානුපස්සනාවට. නැවතත් චිත්තානුපස්සනාවට යොමු කරනවා. ඒ නිසා ධම්මානුපස්සනාව කියන්නේ නිකන් හරි නිකන් මැෂින් එක වගේ ඒ කොටස් වල ගැන සෑහෙන්න පරිචයක් ඇති කරලා දීම සඳහා හොඳට පෙළ ගැස්සලා තියෙනවා. ඉතින් එච්චර දෙයක් කරගන්න බෑ ආධුනික යෝගාවචරයෙකුට. එයාගේ හිත එහෙදුවනවා, මෙහෙදුවනවා, අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා. ඉතින් ඒ බඳු හිතකට ඔච්චර මේ හපංකමක් කරන්න බෑ. ඉතින් එයාට මුලින්ම සතිය කියන්නේ මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ. මේ මොකද්ද මේ කය කියලා කියන්නේ? මොකද්ද මේ දැනෙන අපි දමු ධාතු ලක්ෂණ කියලා කියන්නේ? ඉතින් ඒ අවබෝධය එනකම් කායනුපස්සනාවේ යෙදෙන්න අවශ්‍යයි. ඉතින් ඒකයි කායනුපස්සනාව තමයි සතිපට්ඨානයට බැස ගන්න තියෙන නැත්නම් විපස්සනාවට බැස ගන්න තියෙන පහසුම තැන කියලා කියන්න පුළුවන්. ඒ නිසා කායනුපස්සනාවක් ක්‍රමානුකූලව වඩන යෝගාවචරයට වේදනානුපස්සනාවට යන්න පසුබිම සකස් වෙනවා. හේතු සකස් වෙනවා. ඊට පස්සේ යන්න චිත්තානුපස්සනාවට යන්න ඕන හේතු සකස් වෙනවා. ධම්මානුපස්සනාවට යන්න ඕන හේතු සකස් වෙනවා. ඉතින් මේක බොහොම ක්‍රමානුකූල ප්‍රතිපදාවක් වශයෙන් වඩන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ මහත්තයා අහපු ප්‍රශ්නේ මොකද්ද මේ අනිවාර්යයෙන්ම දැන් මුලදී අපිට ආරම්භක යෝගාවචරයේකට සෑහෙන වීරයක් අවශ්‍යයි. මොකද ලොකු කෙලස් ප්‍රදේශයක් කඩාගෙන යන්න තියෙනවා. හැබැයි පස්සේ පොඩ පොඩ කෙලස් ගැන හඳුනා ගන්නකොට, නීවරණ වශයෙන් ඒවා තේරුම් ගන්නකොට, ඒවා මත පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම ඇති වෙනකොට ලොකු වීරයක් අවශ්‍ය නැහැ. එතකොට තියෙන නිකං කෙරෙන භාවනාව. අපි බරපතල විදිහට යෙදෙන කරන භාවනාවක් වෙනුවට බොහොම සුවසේ කෙරෙන භාවනාවක් තියෙනවා. භාවනාවට වෙන්න ඉඩ හැරලා තමන් පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා. හිත කොහෙද යන්නේ කියලා යන්න ඉඩ හැරලා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ වීරයේ අඩුවීමක්, ඒ කියන්නේ භාවනාව කරද්දී බොහොම සුවසේ යන ගතියක්, දැනුවත් භාවයක් මත පදනම් වෙලා යන ගතියක් පෙන්නුම් කරනවා.
ඊළඟ පැලේ ජයන්ති ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පරයන්කේ අත්දැකීම, මට පරයන්කේ වාඩි වුණාම කෙලින්ම හරිම පහසුව දැනෙනවා. ඒ වාඩි වුණ ඉරියව්ව විසින්ම සකසා ගන්නවා කියලා දැනෙනවා මුල්ම. එතකොට කය උදෝ විදියට ඍජුව මම හිතලා කරන්නේ බොහෝම ඍජු බවට පත් වෙනවා. ඒක කෙලින්ම ඉන්නවා වගේ කියලා දැනෙනවා. ඒ වගේම කකුළු පොඩක් ඉස්සිලා තියෙනවා නම් ඒකත් නිකම්ම පොළොට ටච් වෙනවා. ඒ එහෙම ඉන්නකොට ඇඟට කිසිම අපහසුාවක් මුකුත් නැතුව කය දැන් හොඳටම රෙඩි වෙලා ඉන්නවා කියලා දැනෙනවා. පහසුවෙන් තියෙනවා. ඊළඟට හිත ගැන කිව්වොත් හිතේ පොඩි පොඩි සිතුවිල්ලක් යනවා. ඒවා ක්‍රමයෙන් අඩුවෙලා ගිහිල්ලා ඒකත් නැවතෙනවා. දැන් හිතත් නිදහස මුකුත්ම නැතුව තියෙනවා. කයත් හොඳටම තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහටම පැය පුරාම ඉන්නවා. ඔය අතරේදී මට දැනීමකට තියෙන්නේ ඉස කඩා වැටෙනා වෙලාවකට එතකොට කෙලින් වෙනවා. එහෙම නැත්නම් දිග හුස්ම රැල්ලක් එනවා දැනෙනවා. ඒකත් අමතරව දැනෙනවා කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ මම හරි කෙනෙක් මේ පරයන්කේ මෙතන මෙහෙම ඉන්නවා කියන දැනීමකුත් අතර මැද විටින් විට දැනෙනවා. පැයක කාලයේදී ඕක තමයි කියන්න තියෙන්නේ. මේ ගැන ස්වාමීන් වහන්සේගේ අදහසක්
මේ මට්ටම් වලදී අපි අර සාමාන්‍ය මේ ෂෙඩියුල් එකක් විදිහට අපේ ටයිම් මේ කාලසටහනක් හදාගෙන ඒ පැයක් පරයන්කේ කරනවා කියන සංකල්පයෙන් අයින් වෙන්න ඕනේ. මෙතෙන්දී අපි දැන් එහෙම පැයක් තිස්සේ හිටියා කියලා නැත්තම් ඒ අපි මේ පණවගත්ත කාලයක් හිටියා කියන එකට වඩා එයාට උවමනා නම් පරයන්කට යන්න දෙන්න. උවමනා නැත්තම් සක්මනේ ඉන්න දෙන්න. නැත්තම් වෙනත් කටයුත්තක යෙදෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ හිතේ ස්වභාවය මොන වගේද? මේ වෙලාවේ හිතේ පැහැදිලි බවක් තියෙනවද? හිතට එන කෙලෙස් මට අඳුන ගන්න පුළුවන්ද? හිත ආතතිගත වෙලා නැද්ද? හිත බොහොම සරලව තියෙනවද? කිසි දෙයක් උපාදාන නොකර තියෙනවද? නැත්නම් අද මේ හිත බොහොම ව්‍යාකූලද? හිත ආතතිගත වෙලාද? හිත අද මොකක්ද දවසේ හැලහැප්පීම් වලට ලක් වුණා? ඒ නිසා ලොකු පීඩාවකට ලක් වෙලාද? හිතේ අර තිබිච්ච සංසිඳීම පැහැදිලි බව අහිමි වෙලාද කියලා අන්න අපි තේරුම් අරගෙන ඒ අවස්ථානුකූලව තමයි දැන් පරයන්කට යන්න තියෙන්නේ. හිතන්න දවසේ හුඟක් හැලහැප්පීම් වැඩි. හුඟක් මේ හිතේ තිබිච්ච ඒකාග්‍රතාවය නැති වුණා. හිතට හුඟක් කෙලෙසුත් ආවා. එහෙමනම් ඉතින් පරයන්කයක් කරන එක වටිනවා. එතෙන්දී අපි ආයෙත් ඔන්න හිත රිකවර් කරනවා. හිත පොඩ්ඩක් ආයෙත්ම්පත් කරනවා. ආයෙත් අර හිතේ අල්ලන්නේ නැති ස්වභාවය තුළ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ආයෙත් යාව පුරුදු කරලා ගන්නවා ඒ මුකුත් උපාදාන නොකරන ස්වභාවයට කියලා අන්න අපි ප්‍රායෝගිකව ආයෙත් යාව සුවපත් කරනවා. හිතන්න දවසේ එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මම එදිනදා කටයුතු කරද්දිත් පුළුවන් තරම් ඒ සැහැල්ලුව පවත්වමින් කරා. හිතට ආතතියක් ගොඩනැගුණේ නැහැ. එහෙමනම් ඉතින් දිග පරයන්කයක් අත්‍යවශ්‍ය නැහැ. එතෙන්දී ඉතින් මට පුළුවන් සක්මනක කොහම යෙදෙන්න නැත්නම් ඇස් අරගෙන පරයන්කේ ඉන්න පුළුවන්. මේ මොකද අපි දැන් අර ඇස් වහගෙන පොඩ්ඩක් බරපතල විදිහට මේ පරයන්කේ හිටියා කියලා වෙන ලොකු ප්‍රයෝජනයක් නැහැ මේ මට්ටමේදී. මොකද එතෙන්දි නිකන් හිත කොහේ හරි රිංගගෙන සමාධිමත් වෙන්න ගත්තොත් එතන ඒ බඳු සමාධියක ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට නිකන් බොහොම හිත මතු පිට බොහොම සරලව නොගැඹුරු සමාධියක සුවසේ කිසිම ආතතියකින් තොරව පවත්වන්න පුළුවන්කම තමයි අපි දිනු කළ ගන්න තියෙන්නේ.
ඔබ හොඳයි ස්වාමීන් වහන්සේ
තේරුම් ගත්තා. මම තේරුණා. හොඳයි මම මේ විදිහට පුරුදු කරගන්න. හොඳයි. තේරුවන් සර්ණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අද අපි දවසේ පැය දෙකකුත් විනාඩි 15ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක, ධර්ම දේශනාවක සහ කෙටියෙන් භාවනාවක නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සිටු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින්කම් දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් වෙත නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපසීල දෙනාටමත් උතුම් වූ නිවන් සුවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන අපි එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.